සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෙයෝ අයෝගුලෝ බුද්ධෝ දණ්ඩෝ අංගිසිකූපමෝ යංචේ බුඤ්ජය්‍ය දුස්සීලෝ රට්ඨ පින්ඩං අසඤ්ඤතෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවෙහි හරය තමයි අසංකත ධාතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඒ අසංකත ධාතු නිර්වාණය යනු හටගන්නට නියමිත ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයයි. ඒකට කියනවා අනුත්පන්න දුකෙහි නිරෝධේ නැතිවීම කියලා. අනුත්පන්න දුක්ඛය, දුක්ඛයෙන් අපි නොමිදී සිටින්නේ ඒ අනුත්පන්න දුක්ඛයට, ඒ දුක්ඛේ හටගත හැකි බවට කියන අනුත්පාද උපාදේ, අනුත්පන්න උපාදේ කියලා. ඒ හටගත හැකි බව අප කෙරෙහි පවතින්නේ තෘෂ්ණාව, අවිද්‍යාව, කර්මය කියන ප්‍රධාන හේතු තුන අපේ సంతානෙහි අප්‍රහීනව පවතින නිසා. අනුසේ මට්ටමේ නැත්නම් අප්‍රහීනව පවතින අවිද්‍යා තෘෂ්ණා දෙක సంతානෙහි පවතින තාක්කල් පුරාණයේ කරනද කර්මයන්ට මතු ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අභිනවයෙන් කරුණු ලබන ක්‍රියාවලට මතු ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ යන වාරයක් පාසා නැවත නැවත ඉපදෙමින් මේ භයංකාර සසර දිගින් දිගට ගමන් කරනවා. භවයෙන් භවයට යන ආත්මයක් කියලා එකක් නැහැ. පවතින නාම රූප පරම්පරාව අවසානයේදී මරණයේදී සිඳෙන්නේ නැතුව දිග්ගැස්සෙනවා. පරපුර දිග්ගැස්සෙනවා. මරණයෙන් මත්තේ අලුතෙන් නාම රූප ටිකක් හටගන්නවා. වෙනත්ම ලක්ෂණ තියෙන, වෙනත්ම ගති ස්වභාව තියෙන ටිකක්. නමුත් එය පූර්ව නාම රූප සම්තතියට සම්බන්ධයි. ඒ නිසා එකම පුද්ගලයා යනවා කියන්නේත් නැහැ, වෙන කෙනෙක් කියලා කියන්නේත් නැහැ. సంతාන సంతති වශයෙන් එකයි. නමුත් ධර්ම වශයෙන් ගත්තම අලුත් ධර්ම තමයි හටගන්නේ. ඉතින් මෙසේ මේ සංසාරයේ දිගින් දිගට පවතිනකොට මෙහි සාරයක් ගන්නට නැහැ, සාරයක් නැහැ කියලා කියන්නේ මේ සසර සැරිසරන සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් ඉන්නවා කියලා පෙන්වන්නට බෑ. ඒ නිසා අසාරයි, අසාරයි, නිස්සාරයි. ඒ වගේ මොහොතක් මොහොතක් පාසා ඉපදෙනින් බිඳෙමින් දුකට හේතු වෙන මේ අනාත්ම ධර්ම සමූහයේහි වටිනා කියලා දෙයක්, මේ ගති යුතුයි කියලා අල්ලා ගන්නට දෙයක් නැහැ. නිසා මේ නිස්සාර වූ සංසාර ප්‍රවෘත්තිය, එහි නිස්සාර භාවයේ දකින ඥානවන්තයෝ ඒ හටගත හැකි ස්කන්ධයන්ගින් මිදීම සඳහා උත්සාහවත් වෙනවා. උත්සාහවත් වීමේදී කළ යුතු වන්නේ ඒ ස්කන්ධය හට ගැනීමට නියමිත වන්නේ කවර ධර්ම නිසාද? ඒ ක්ලේශ කර්මයන් ප්‍රහාණය කිරීමයි. එනු ප්‍රධාන වන්නේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම. මොකද කර්මය ප්‍රතිසන්දි දීම වළක්වන්නට බැහැ ක්ලේශයන් තියාගෙන. ක්ලේශයන් ඇති කල්ලි තමයි කර්මය අවකාශ ලබන්නේ ප්‍රතිසන්දිය ලබා දීමට. ඒ නිසා අපි කරන්නට ඕනේ මේ ක්ලේශයන් දුරු කරන එක. ක්ලේශයන් අතරත් මූලිකම ක්ලේශය තමයි අවිද්‍යාව. නොදන්නාකම හේතු කරගෙන තමයි තෘෂ්ණාව, මානය, දෘෂ්ටි ආදී වූ සියලු ක්ලේශ ධර්මයන් හටගන්නේ. ද්වේෂය, ඊර්ෂ්‍යා, මාත්සර්ය ආදියත් එහෙමයි. ඒ නිසා අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. ඒ අවිද්‍යාව දුරු කරන්නට ඒට ප්‍රතිවිරුද්ධ වූ විද්‍යාව ඇති කරගන්නට ඕනේ. විද්‍යාව කියලා කියන්නේ ඥානය. අවිද්‍යාව නසන ආලෝකය, අන්ධකාරයේ නසන ආලෝකයේ බඳුයි. ඒ විද්‍යාව ඇති කර ගැනීමට සිතෙහි එකඟ භාවයේ තියෙන්නට ඕනේ. ඒ සිතෙහි එකඟ භාවයේ ඇති කර ගන්නට සීලයක සමාදන් වෙලා ඉන්නට ඕනේ. මේ විදිහට සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂාත්‍රය දියුණු කරලා, අවිද්‍යාව දුරු කරලා, ඒ අනුසාරයෙන් තෘෂ්ණාවත් නැති කරලා, කර්මයට මතු ප්‍රතිසන්දි ලබා දීමේ අවකාශ ආවර කළ ආවරණය කරලා, ඉපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදීම, අතමිදීම, එයින් නිදහස් වීම තමයි නිර්වාණයට පත්වීම කියලා කියන්නේ. එතකොට මේ කටයුත්ත කිරීම සඳහා අප විසින් සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂාත්‍රය දියුණු කරන්නට ඕනි. ඒ ශික්ෂාත්‍රය නිකන් දියුණු කරන්නට බෑ. ඒ සඳහා හොඳ අතහැරීමක් තියෙන්නට ඕනි. ඒ සඳරි අදිෂ්ඨානයක් තියෙන්නට ඕනි. ඉවසන්නට පුළුවන් වෙන්නට ඕනි. වීරියෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්නට ඕනි. සතිය ආදී ගුණධර්ම දියුණු වෙන්නට ඕනි. මේ ලෝකයේහි නොයෙකුත් අනතුරු තමන්ට කරදර බාධක සිද්ධ වෙන මේ ලෝකයේහි මෛත්‍රී සහගත වාසය කරන්න පුළුවන් වෙන්නට ඕනි. මැදහත්ව ඉන්න පුළුවන් වෙන්නට ඕනි. මේ ආදී ලෙස ගුණධර්ම සමූහයක් අවශ්‍යයි අපිට මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාත්‍රය දියුණු කර ගැනීම සඳහා. එසේ ඒ ශික්ෂාත්‍රය දියුණු කරගෙන අවසානයේදී කෙලෙස් කපලා නිර්වාණයට පත්වීම සඳහා උපකාර වෙන ධර්ම සමූහයට කියනවා පාරමී කියලා. පාරමිතා කියලත් කියනවා. එතන පාර කියලා කියන්නේ නිර්වාණ ධාතුව හෝ මාර්ග ඥානය, ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගයට නිර්වාණ ධාතුවට පැමිණීමට උපකාර වෙන ධර්ම සමූහය පාරමී වෙනවා. මෙගොඩ ඉඳන් එගොඩට පීනන්නට නම් අපිට යම් කිසි පහුරක් බෝට්ටුවක් වගේ දෙයක් උපකාරයි. මේ ඕගේ නැත්තම් වතුර පහර තරණය කරලා. ඒ වගේ මේ සංසාරෙහි මේ යුරේ ඉන්න සත්වයාට එහා ඉහුර වෙන නිර්වාණ ධාතුවට පත්වන්නට තියෙන බාධකයේ තමයි සතර ඕගය. ඒ තමයි අවිජ්ජා ඕගේ, කාම ඕගේ, භව යෝගේ, භව ඕගේ, දික්ඛි ඕගේ කියලා සැඩ පහරවල් හතරක් තියෙනවා. මේ සැඩ පහර හතර තරණය කරලා තමයි එහා ඉවර වෙච්ච නිර්වාණ ධාතුවට පැමිණිය හැකි. ඒ වගේම නිර්වාණ ධාතුවට පමුණුවන මාර්ග ඥානයට තමයි ලෝකෝත්තර මාර්ගයට පැමිණිය හැකි. ඉතින් ඒ පාරමී ධර්ම පූර්ණේ නොකොට මේ නිර්වාණ පැමිණෙනවා කියලා එකක් නැහැ. මොකද හේතුව ඒ අදිෂ්ඨාන වීර්ය ආදී ගුණධර්ම පූර්ණේ වෙලා සම්පූර්ණ වෙලා දියුණු මට්ටමකට තියෙන කෙනාට පමණයි මේ නාම රූප ධර්මයන් කෙරෙහි තියෙන සම්මෝහය දුරු කරමින්, ආසාව දුරු කරමින්, ඥානය වර්ධනය කරගෙන මේ කටයුත්ත සම්පූර්ණ කරන්න පුළුවන් වන්නේ. ඉතින් පිළිවෙලින් පොහොය දිනයන්දී කරගෙන ආපු දේශනාවේ හැටියට ওই පාරමී ධර්ම සවිස්තරව හඳුන්වලා දාන පාරමිතාව ගැන දීර්ඝ දේශනා මාලාවක් සිදු කරන්නට යෙදුණා. ඊළඟට එළඹි තිබුණේ සීල පාරමිතාව. ඒ සීල පාරමිතාවෙත් නානා සීලේ නානා ප්‍රභේද අපි දීර්ඝව සාකච්ඡා කරා, දේශනා කරන්නට යෙදුණා. කලින් අවස්ථාවලදී චතුර සංවර සීලය කියන එක සවිස්තරව දේශනා කළා. ඒ වගේම ගිහියන්ට අදාළ වෙන පානාතිපාතා වේරමණී ආදී වූ ශික්ෂාපද ආජීව අෂ්ටමක සීලය දේශනා කරන්නට යෙදුණා. චතුර්විධ සංවර සීලය වෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය, භෝජ ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියන මේ සීලයන් දේශනා කරන්නට යෙදුණා. දැන් අපිට එළමිලා තියෙන්නේ මේ සීලය පාරිශුද්ධ භාවයට පත් කරගෙන ඉදිරියට යන ක්‍රමය තේරුම් ගැනීමටයි. එසනා මුලින්ම මේ සීල පාරිශුද්ධත්වය ඇති කරගෙන සීලය පිරිසිදුව රැකගෙන යෑම සඳහා සිත උත්සාහවත් කරගන්නට ඕනි. ඒ සඳහා කරුණු දෙකක් තියෙනවා. දුස්සීල භවෙහි ආදීනව මෙනෙහි කරන්නට ඕනි. සීලවන්ත භවෙහි ආනිසංස මෙනෙහි කරන්නට ඕනි. මෙහෙම මේ විදිහට මෙනෙහි කරනකොට අපේ සිත සීලයට බර වෙලා සීලෙහි පිහිටා සිටිනවා. මේ බුද්ධ ශාසනයෙහිම පින්වතුනි කළ යුතු කෘත්‍ය දෙක තමයි ආදීනව මෙනෙහි කිරීමයි ආනිසංස මෙනෙහි කිරීමයි. ආදීනව මෙනෙහි කිරීම, ආනිසංස මෙනෙහි කිරීම තුළින් තමයි අපේ සිත දිරිගැන්විලා ඒ අදාළ ප්‍රතිපත්ති මාර්ගෙහි ඍජුව ගමන් කරන්නට සමර්ථ වන්නේ. සීලයක් සමාදන් වෙලා රකින්න ඕන නම් දුස්සීල භාවයේ ආදීනව මෙනෙහි කරන්නට ඕනි. දුස්සීල භාවයේ තියෙන භයානකකම මෙනෙහි කරන්නට ඕනි. දුර්විපාකය මෙනෙහි කරන්නට ඕනි. ඒ වගේම ඒ සීලවන්ත භාවයේ ආනිසංස ප්‍රයෝජන මෙනෙහි කරන්නට ඕනි. දැන් මොකක් හරි අධ්‍යාපනයකට හෝ රැකියාවකට අපි නියුක්ත වෙනකොට දැන් හිතන්න රට රැකියාවක් තෝරගන්න යනවා. අනකොට අපි කල්පනා කරනවා මේ රැකියාවට නොගියොත් මට තියෙන ආර්ථික ප්‍රශ්න මොනවද? සමාජීය ප්‍රශ්න මොනවද? මගේ අනාගතේ කොහොමද ඇති කරගන්නේ? මේ ආදී කරුණු ගල්පනා කරා. මේ වගේ පඩියක් ලැබෙන රට රාජ්‍යයෙන් ඈතට ගියත්, දෙමව්පියන්ගෙන් ඈත් වුණත් මේ වගේ තැන් මේ අවස්ථාවක් අපි ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් මට ලොකු ගැටලු සමූහයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ආදීනවේ මෙනෙහි කරනවා. ඒ රැකියාව බාර නොගැනීමේ ආදීනවේ මෙනෙහි කරනවා. ඊළඟට ඒ රැකියාවට පත් වෙලා රැකියාවට ලපියාව ලබාගෙන හොඳින් ආදායම් මාර්ග ඇති කරගත්තොත්, හොඳට රැකියාව සිද්ධ කරොත් ලැබෙන ආදායම නිසා වෙන ප්‍රයෝජනෙ සිහි කරනවා. තමන්ට ධනවත් වෙන්නට පුළුවන්, දියුණු වෙන්නට පුළුවන්, දෙමව්පියෝ රැකබලා ගන්නට පුළුවන්, ඥාතීන්ට අනුග්‍රහ කරන්නට පුළුවන්, මිත්‍රයන්ට උපකාර කරන්නට පුළුවන්, තමන්ගේ ඉලක්ක සපුරා ගන්නට පුළුවන්. මේ ආදී ලෙසට එහි ආනිසංස සිහි කරනවා. මේ විදිහට මේ ආනිසංස සිහි කරලා ආදීනව සිහි කරනකොට අන්න අපේ හිත දිරිගැන්වෙනවා. අර පිටරට රස්සාවකට නමුත් ගිහිල්ලයි කටයුතු සිද්ධ කරගන්න. එක එක්කිනාට මේක සාපේක්ෂ වෙන්න පුළුවන් ඒ උදාහරණය. නමුත් ඒ වගේ සිද්ධියක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. සීලය සමාදන් වෙන්න යනකොට කල්යාණ ඥානවන්තයා හිතනවා දුසිල්වත් භාවයේ ආදීනව මොනවද? සිල්වත් භාවයේ ආනිසංස මොනවද? එම තේරුම් අරගෙන තමයි දුසිල්වත් බව අතහැරලා සීලයක් සමාදන් වෙලා සිල් රකින්නට පෙළඹෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දුසිල්වත් භවෙහි ආදීනව. දුසිල්වත් භවෙහි ආදීනව නම් එමටයි. ඊළඟට තියෙනවා සිල්වත් භවෙහි ආනිසංස. ඒක ඊළඟ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුසිල්වත් භවෙහි ආදීනව ගන්නකොට මතක තියාගන්න, ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දුසිල්වත් වෙන්නේ කොහොමද? ඒ වගේම සීලයේ කිලිටි වෙන්නේ කොහොමද? ඊළඟට තියෙන්නේ අපිට සීලෙහි පිරිසුදු බව සහ පිරිසුදු සීලයේ ඇති භවෙහි වටිනාකම ආනිසංස මොනවද කියන එක. දුසිල්වත් භාවය කියන්නේ සීලේ නැති බව කියන එක පින්වතුනි. ගිහි පින්වතෙක් නම් පංචශීලය කඩාගත්තොත් ඒක දුසිල්වත් භාවයක්. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සතර පරාජිකාවට ප්‍රාප්ත වුණොත් දුසිල්වත් භාවයක්. එනිසා දුසිල්වත් භාවය කියලා කියන්නේ සීලවන්ත භවෙන් තොරවීම. සමහර සිල්පද පළුදු වුණා කියලා, අඩුපාඩු වුණා කියලා දුසිල්වත් භාවය වෙන්නේ නැහැ. එතන තියෙන අලජ්ජී භාවයක්. ඒ කියන්නේ ලැජ්ජාබය නැතිකම. දුසිල්වත් භාවය කියලා කියන්නේ තමන් යම් සීලයක් රකින්නවා නම්, ගිහි පෙතුම් පින්වතුන් නම් පංචශීලය, උපසම්පදා ස්වාමීන් වහන්සේ නම් උපසම්පදා සීලය, සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සාමණේර සීලය, ඒ සීලය සම්පූර්ණයෙන් බිඳ ගැනීමට තමයි දුසිල්වත් වීම කියලා කියන්නේ. ඒතරේ දුසිල්වත් වීම සිද්ධ වුණාම උට සීලය නෑ හරියට. ඊළඟට අපිට තියෙන එක තමයි සීලේ කිලිටි භාවය. සීලේ කිලිටි වෙනවා නානා ක්‍රමවලින්. කිලිටි වූ පමණින් දුසිල්වත් භාවය වෙන්නේ නෑ. හැබැයි සීලෙහි තියෙන වටිනාකම අඩු වෙනවා. එහි තියෙන ප්‍රභාස්වර ගතිය අඩු වෙනවා. පුද්ගලයාගේ තියෙන වටිනාකම අඩු වෙනවා. එනිසා අපි ඉස්සල්ලාම තේරුම් ගමු කොහොමද මේ සීලය කිලිටිවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට සීලය කිලිටි වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. කොටස් දෙකකට බෙදිලා තියෙන හතරේ කොටස් දෙකක්. ඒක විශේෂයෙන්ම දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ සීලය අරමුණු කරගෙන. මොනවද සීලයේ කිලිටි වෙන ක්‍රම හතර? එකක් තමයි ඛණ්ඩ භාවය. ඛණ්ඩ භාවය කියලා කියන්නේ අපි යම් ශික්ෂාපද රකින්නවා නම් මුල, පරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශණී ආදී ලෙසට මේ ඉතන සප්තවිත ආපත්‍ති ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඇවත් හතකින් අපි වාරණය වෙන්නට ඕනේ, වලකින්නට ඕනේ. මොනවද? පරාජිකා ආපත්‍ය, සංඝාදිශේෂ ආපත්‍ය, තුල්ලච්ඡේ ආපත්‍ය, ඊළඟට අපිට හම් වෙනවා පාචිත්‍ය ආපත්‍ය, පාටිදේශණීය ඇවත, ඊළඟට දුක්කටය සහ දුබ්භාසිතය. මෙන්න මේ කියන ඇවත්වලින් වලකින්නට ඕනි. ඒක සප්තවිධ ආපත්‍ති ස්කන්ධය කියලා. මේ සප්තවිධ ආපත්‍ති ස්කන්ධ අතරින් යමකුගේ සීලය මුලින් සහ අගින් කැඩිලා තියෙනවනේ, ඒකට ඛණ්ඩ සීලයක්. මේ ඛණ්ඩ සීලයට පත් වෙනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් පරාජිකා වෙන්නට පුළුවන්. මොකද මුල් ශික්ෂාපද පරාජිකා නිසා. ඒ නිසා ඛණ්ඩ භාවයෙන්, මේ ඛණ්ඩ ආදී භාවයන්ගෙන් කිලිටි වීම පමණක් නෙවෙයි, සම්පූර්ණයෙන් දුසිල්වත් වීමත් සමහර අවස්ථාවල වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. එතකොට මේ ඛණ්ඩ භාවය ඇති වෙනකොට ශික්ෂාපදය පද සමූහයෙහි මුලින් සහ අගින් කැඩිලා, දැන් ගිහි කෙනෙක් නම් පංචශීලයේ සමාදන් වෙලා ඉන්නකොට ප්‍රාණඝාතයයි සුරාපානයයි කියන දෙක කැඩෙනවා. එතකොට ඒක ඛණ්ඩ භාවයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් පරාජිකා ශික්ෂාපදයක් සහ දුක්කට ශික්ෂාපද කැඩිලා. එතකොට ඛණ්ඩයි. හරියට වස්ත්‍රයක මුලයි අගයි කැඩිලා තියෙනකොට, බිඳිලා තියෙනකොට වගේ තමයි මුල සහ අග ශික්ෂාපද බිඳිච්ච භික්ෂුන් වහන්සේගේ සීලය. ඒ කියන ඛණ්ඩ සීලයක් කියලා. ඒක පිරිසුදු සීලයක් නෙවෙයි. ඊළඟට තියෙනවා චිද්ද සීලය. චිද්ද සීලය කියලා කියන්නේ මැදින් ශික්ෂාපදේ කැඩිලා. හරි, මැදින් කැඩිච්ච රෙද්දක් වගේ, වස්ත්‍රයක් වගේ මැද ශික්ෂාපදයක් කැඩිලා. ඒකට කියනවා චිද්ද සීලය කියලා. එතන මැද තියෙන මොනවා හරි ශික්ෂාපදයක් කැඩලා තියෙනවා නම් තනි ශික්ෂාපදයක්, එතන චිද්දයි සීලය. ඊළඟට සබල සීලය. සබල සීලය කියලා කියන්නේ පිළිවෙලින් ශික්ෂාපද දෙක තුනක් කැඩිලා තියෙනවා. ඒක හරියට අර ගවයෙකුගේ ශරීරෙහි තියෙන පැල්ලමක් වගේ, පැච් එකක් වගේ, ලොකු පැල්ලමක් කියලා හිතන්න. පුල්ලි පුල්ලි කියන එක නෙවෙයි, සමහර ගවයන්ගේ කුසෙහි පිටෙහි දිග පැල්ලම් තියෙනවා. රතු පාට, සුදු පාට පැල්ලම් තියෙනවා. ඒ වගේ සමහර භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද දෙක තුනක් පිළිවෙලින් කැඩිලා තියෙනවා. ඒකට කියනවා සබල භාවය කියලා. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මේ කිසිවක් හොඳයි නෙවෙයි. ඒ සබල වෙනකොට ශික්ෂාපද දෙක තුනක් පිළිවෙලට කැඩිලා තියෙනවා. සබල භාවය. ඊළඟට තියෙනවා කල්මාස භාවය. නැත්නම් කම්මාස කියලා කියනවා පාලියෙන්. කල්මාස භාවය. කල්මාස භාවය කියලා කියන්නේ තනින් තනින් ශික්ෂාපද වෙන වෙනම කැඩිලා තියෙනවා. ඒක හරියට පුල්ලි ගොනෙකුගේ ශරීරය වගේ. පුල්ලි ගොනාගේ හැමතැනම නානා වර්ණ තියෙන පුල්ලි බිඳු තියෙනවනේ. ඒ වගේ තමන්ගේ සීලය නිකන් වස්ත්‍රයක් ගත්තොත් තනින් තනින් හිල් වෙලා වගේ මේ සීලේ තනින් තනින් කැඩිලා. ඒකට කියනවා කල්මාස සීලය කියලා. ඒ කියන්නේ එක එක සීග පාචිත්‍ය එකක් කැඩිලා, පාටිදේශණී එකක් කැඩිලා, දුක්කටයක් කැඩිලා මේ වගේ තනින් තනින් ශික්ෂාපද කැඩලා. ඒකට කියනවා කල්මාස සීලය කියලා. මෙන්න මේ විදිහට මේ සීලේහි මුලින් සහ අගින් කැඩලා තියෙනවා ඛණ්ඩ සීලය. ඒ වගේ මැදින් ශික්ෂාපදයක් කොහෙන් හරි කැඩිලා තියෙනවා නම් ඒක චිද්ද සීලයක්. ඒ වගේම පිළිවෙලින් ශික්ෂාපද දෙක තුනක් කැඩලා තියෙනවා නම් ඒක සබල සීලයක්. ඊට පස්සේ තනින් තනින් ශික්ෂාපද කැඩලා තියෙනවා නම් ඒක කල්මාස සීලයක්. මේ විදිහට සීලය අපිරිසුදු වෙනවා, පළුදු වෙලා තියෙනවා. මේ වගේ සීලය පළුදු වෙලා තියෙන කෙනාට මාර්ගඵල ආදී අධිගමනය කරන්නට බෑ. හැබැයි ශික්ෂාපද කැඩලා තිනකොට ඒ ප්‍රතිසංස්කරණය කරගෙන පිළියම් කරගෙන නැවත සමාදන් වෙලා අදිෂ්ඨාන කරලා ශික්ෂාපද හොඳට හැසිරෙනවා නම් මාර්ගඵලවලට යන්නට පුළුවන්. ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. එනිසා ශික්ෂාපදයක් කැඩුනා කියලා අපි පසුතැවිතැවි ඉන්නේ නැතුව ඒක ෂණයෙන් පිරිසිදු කරගෙන ප්‍රකෘතිමත් කරගෙන සීල් රැකීම තමයි ඥානවන්තයාගේ ක්‍රියාපිළිවෙල. ඊළඟට මේ සබල ඛණ්ඩ චිද්ද සබල කල්මාස කියන නුගුණ හතර භික්ෂූන් වහන්සේ කෙනෙකුට තවත් ක්‍රමයකට සිද්ධ වෙන්නට පුළුවන්. මොකක්ද ඒ ක්‍රමය? සප්තවිධ මෛතුහුණේන් කිලිටි වෙන්නට පුළුවන්. සප්තවිධ මෛතුහුණේ කියලා කියන්නේ විශේෂයෙන්ම මේක බ්‍රහ්මචාරී ප්‍රතිඥාව ලබා දෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට තියෙනා වූ සීලයක්. මේක ගිහි අයට අදාළවන්නේ නැහැ. ගිහි අයට තමන්ගේ ස්වාමියා සම්බන්ධයෙන්, භාර්යාව සම්බන්ධයෙන් ඕනනම් ඒවා ප්‍රතිපත්ති ලෙස රැකගන්නට පුළුවන්. අද කාලේ තියෙනවානේ ඒ තමන්ගේ සහකරුවාට සහකාරියට අවංක වෙලා කටයුතු කරනවා කියලා එකක්. ඒවා මේකට ආදේශ කරගන්නට පුළුවන්. නමුත් විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මේක අනිවාර්යෙන් තිබිය යුතු ශීලයක්. මොකද්ද මේ අනිවාර්යෙන් තිබිය යුතු ශීලය? මේකට කියනවා සප්තවිධ මෛතුණේන් වැළකීම කියලා. මෛතුණේ කියලා කියන්නේ කාම සේවනයේහි යෙදීම. ඒ කියන්නේ ලෝකේහි කාමෙහි යෙදීම, ලිංගික සංසර්ගය කියලා හඳුන්වන ක්‍රියාවෙහි යෙදීම තමයි මෛතුණේ කියලා කියන්නේ. ඒ මෛතුණේ යෙදුනොත් භික්ෂුන් වහන්සේ කෙනෙක් එතුමාගේ උන්වහන්සේගේ සීලය සම්පූර්ණයෙන් නැති වෙලා නැවත මේ ජීවිතයේදී උපසම්පදාව ලබන්නට නුසුදුසු කෙනෙක් බවට පත් වෙනවා. භික්ෂුණියකටත් එමය. සාමණේරයෙක්ට සාමණේරියකට ශික්ෂාමානාවක් ඒක සිද්ධ කළොත් ඔවුන්ගේ මහානකම ඒ වෙලාවෙම නැති වෙනවා. නමුත් නැවත මහානකම ලබාගෙන ඕන උපසම්පදාවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක ඉතා දුර්වල සිද්ධියක් එහෙම වුණොත්, නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට සහ භික්ෂුණීන් වහන්සේ කෙනෙකු අතරින් මේක සිද්ධ වුණොත් නැවත මේ ජීවිතයේදී උපසම්පදාව ලබන්නට බෑ, අභව්‍යයි. ඉතින් මේ මෛතුහුණේ ඉදීම කියන එකෙන් සීලය ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. සප්තවිධ මෛතුහුණේන් වැළකීම කියලා කියන්නේ අර කියපු මෛතුහුණේ නොයදුනත් ඊට අනුලොම් වෙන පැවතුම් වල යෙදීම. ඊට ආසන්න වෙන පැවතුම් වල යෙදීම. ආසන්නයි කියලා කියන්නේ ඒකේ පක්ෂීහි තියෙන පැවතුම් වල යෙදීම. ඒ කියන්නේ ඒ රාගයට අදාළ ක්‍රියාකාරකම් වල නිරත වීම. දැන් උදාහරණයකට මේවා විශේෂයෙන්ම සමහර ඒවා ශික්ෂා පදවලුනුත් වාරණය කරලා තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන් අරමුණු කරගෙන, භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. සව ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ කාමයෙන් වෙන් වෙලා හුදකලාව තනියම ජීවිතය ගත කරන, ඒ වගේම ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමග එකමුතුව සමගිව ප්‍රතිපත්ති ධර්ම පූර්ණණය කරන පිරිසක්නේ. ඒ ඔවුන්ගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි බ්‍රහ්මචාරී ප්‍රතිඥා දීම. තමන් බ්‍රහ්මචාරී පුද්ගලයෙක් කියලා ප්‍රතිප්‍රකාශ කිරීම. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ කාම සේවනයෙන් වැළකිලා කියලක තමයි මිනිස්සු පිළිගන්නේ. ඒ නිසා තමයි එතරම් ගෞරව දක්වන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ කාමයෙන් බැහැර වීම තමයි උන්වහන්සේලාගේ යුතුකම සහ උන්වහන්සේලාගේ ශීලය. ඉතින් යම් ශ්‍රමණ බ්‍රාහ්මණේ කර මෛතුණේ කියන ප්‍රබල කාම සේවනයෙන් නැත්නම් මූලික කාම සේවනයෙන් වළකිනවා. මොකද ඒකෙන් වැළකුණ නැත්තා ඔහුගේ ශ්‍රමණත්වයක් නැහැ, පැවිද්දක් නැහැ. ඒ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඒ වගේම දැන් යම් කෙනෙක් ඒකෙන් වැළකිලා හිටියත් ඊට මෙහා තියෙන දේවල් සිද්ධ කරනවා. මොනවද? සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ නැත්තම් භික්ෂූන් වහන්සේලා ශ්‍රමණ ප්‍රතිඥාව, බ්‍රහ්මචාරී ප්‍රතිඥාව ලබා දීලා කාන්තාවන් විසින් සිදු කරන කායික සම්භාහන ආදී ඉවසනවා. ඇඟිලිම්, පායිලිම් ආදී මසාජ් කරන දේවල් ඉවසනවා. ඒවා ගැන සතුටු වෙනවා. ඒවට අවස්ථාව ලබා දෙනවා. ඔවුන් ළඟා ඒ ලවා ඒවා සිද්ධ කර ගන්නවා. මේ සිද්ධ කිරීම තුළින් සීලය කිලිටි වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක්ටනම් සංඝාදිශේෂ ආපත්‍ය පවා සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ඒ කරන දේවල් ආස්වාදනය කිරීම ඉවසීම කියන එකෙන් ඒ සම්පූර්ණයෙන් දුසිල්වත් භාවයක් නොවුනාට සීලය පරදු වෙනවා. මේක තමයි පළවෙනි මෛතුනේ, සප්තවිධ මෛතුනේ අතුරින් පළවෙනි එක. ඊළඟට තවත් සමනක් බ්‍රාහ්මණයෝ අර මෛතුනේ යෙදෙන්නේ නැහැ, කාම සංසර්ගයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාවන් විසින් සිදු කරන ඇඟිලිම් සංසම්බාහනා කිරීම දේවල් සිද්ධ කරන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඒ කාන්තාවන් සමග උසුළු විසුළු ආදී සිද්ධ කරනවා. ඔවුන්ව සමහරලාට ස්පර්ශ කරනවා, ඔවුන්ට පහර දෙනවා, ක්‍රීඩා කරනවා. එහෙම අර ලොකු සංවරයක් තියාගෙන ඔවුන් එක බොහොම ළඟින් ඇසුරු කරනවා. උසුළු විසුළු කරමින්, විහිළු කරමින්, ඒ වගේම ශරීරයට පහර දෙමින්, ඔවුන් පහර දෙන එක ඉවසමින් ක්‍රීඩා කරමින් කාලය ගත කරනවා. ඒ වගේ කිරීමත් සීලය පළුදු වීමක්. ඒක අර සම්බාහනා කිරීමට තරම් දරුණු නැහැ. නමුත් ඒකිනුත් සීලය පළුදු වෙනවා, කිලිටි වෙනවා. ඊළඟට ඒක තමයි දෙවෙනි මෛතුණිය. තුන්වෙනි මෛතුණිය තමයි සවස් සමහර බ්‍රාහ්මණයෝ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, බ්‍රහ්මචාරී ප්‍රතිඥාව ලබා දෙන සව සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ මෛතුණේ නැත්තම් කාම සංසර්ගයෙන් වැළකෙනවා, සම්බා කාන්තාවන් විසින් සිදු කරන සම්බාහනාදී ඉවසන්නේ නැහැ. ඒ වගේම ඔවුන් තමගේ විහිළු තහරු කරමින් කාය සංසර්ග ආදී යෙදෙමින් කුළුපගව කටයුතු කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ඇසින් ඇස බලන, ඇසින් ඇස බලනවා කියලා කියන්නේ ඒ යම් කිසි හැඟීම් ඇවිස්සෙන දෙයක්නේ. ඇසින් ඇස බලාගෙන දිගට බලාගෙන ඉන්නවා. අහම්බෙන් ඇසින් ඇස ගැටෙන එකක් නෙවෙයි, දිගටම ඇසින් ඇස බලාගෙන ඔවුන්ට යම් යම් අදහස් පළ කරනවා, ඉඟිබිඟි පළ කරනවා. මේක සිද්ධ කිරීම තුළින් තමන් යම් කිසි ආස්වාදයක් ලබනවා, ඒක ආස්වාදනය කරනවා. මේක හත තුන්වෙනි මෛතුණේ ඇසින් ඇස බැලීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අර කියපු හතරම කරන්නේ නැහැ. කායික සංසර්ගයේදීම කරන්නේ නැහැ. ඒ වගේම පාල් සම්බාහනා කිරීම ආදී ඉවසන්නේ නැහැ. කාන්තාවන් සමග උසුළු විසුළු කිරීම, කාය සංසර්ගයට පත්වීම ඉවසන්නේ නැහැ. ඒ වගේම ඇසින් ඇස බැලීම සිද්ධ කරන්නේ නැහැ. නමුත් සමහර වෙලාවලට තාප්පියකින් එහා පැත්තේ, බිත්තියකින් එහා පැත්තේ කාන්තාවන් කතා කරන, උසුළු විසුළු කරන, හිනා වෙන දේවල් අහගෙන ඉන්නවා. ඒක ආස්වාදනය කරනවා. එහෙම දේවල් සිද්ධ කරනවා. ඒක තුලිනුත් ඒ භික්ෂුන් වහන්සේගේ සීලෙහි පළුද්දක් සිද්ධ වෙනවා. ඒක නිතර, ඒ කියන්නේ එකපාරක් මේ කතා කරන එකක් ඇහුණා කියන එකක් නෙමෙයි මේ කතා කියන්නේ. ගිහිල්ලා තමන් විශේෂයෙන්ම වුන් කතා කරන දේවල් අහගෙන ඉන්නවා. එහා පැත්තේ එහා වත්ති සිද්ධ වෙන දේවල්, නිවසක සිද්ධ වෙන දේවල් ගිහිල්ලා අහගෙන ඉඳලා ආස්වාදනය කරනවා. මේක තමයි මේ මෛතුණිය. මේක තමයි හතරවෙනි මෛතුණිය. ඊළඟට තියෙනවා පස්වැනි එක. අර කියපු හතරම සිද්ධ කරන්නේ නැති සවස් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒවා හතරම සිද්ධ නොකලත් සමහර කෙනෙක් අතීතයේහි තමන් කාන්තාවන් සමග උසුළු විසුළු කළ හැටි, විනෝද වෙච්ච හැටි, ඔවුන්ව ස්පර්ශ කරපු හැටි මේවා සිහි කරනවා. මේවා කල්පනා කර, ඒවා කල්පනා කරමින් අර කල්පනා කරමින් ඉන්නවා. ඒවා ගැන සිහි කර කර ඉන්නවා. මනසින් ඒවා සිහි කරනවා. මේ වගේ දේවල් සිද්ධ කිරීමත්, ඒ සිද්ධ කිරීමෙනුත් භික්ෂුන් වහන්සේගේ සීලය පළුදු වෙනවා. ඒක පස්වෙනි මෛතුණේ. තවත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණියෝ මේවා සිද්ධ කරන්නේ, මොකද මේ හතරම තමන්ගේ ජීවිතය හා සම්බන්ධයි. දැන් තමන් පා සම්බාහනාදිය කරව ගන්නවා, ඉවසනවා. එහෙම නැත්නම් ඔවුන් සමග විහිළු තහළු කරනවා, ළඟින් ඇසුරු කරනවා, කය ස්පර්ශ කරනවා. එහෙම නැත්නම් තමන් ඇසින් ඇස බලනවා, තමන් අන් අයගේ හොරෙන් ගිහිල්ලා ඔවුන්ගේ කතා බහ අසනවා. එහෙමත් නැත්නම් තමන් අතීතයේ කරපු දේවල් තමන් විසින් ආස්වාදනය කරමින් හිතනවා. මේ සියල්ල තමන්ට සම්බන්ධයි. ඒ නිසා ටිකක් ඒවා ඒ සීලේ පළුදු වීම වැඩි. ඊළඟට තවත් සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඒ පංචකාමී භුක්ති විඳින, සැප විඳින, කාම භෝගී ජීවිත ගත කරන ඒ ගෘහපතියන් දිහා බල්ලා, තමන්ගේ බිරින්දෑවරුන් දරුවන් සමග සතුටෙන් ඉන්න ඔවුන් දිහා බලලා ඒක ආස්වාදනය කරනවා. ඒ ගෘහ ජීවිතයේ සැප විඳින අය පිළිබඳ දැකලා ඒක ආස්වාදනය කරන එකකින් සතුට වෙනවා. එතනදී පින්වත්නි කල්පනා කරන්නට ඕනේ, භික්ෂුන් වහන්සේලා ඒ ගෘහ ජීවිතයේ සැපවත් වාසය කරන අය සම්බන්ධයෙන් බොහොම පරිස්සමින් කටයුතු කරන්නට ඕනේ. ඉස්සල්ලාම අපි ඔවුන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණධර්ම දියුණු කරන්නට ඕනේ. ඔවුන් හොඳ සතුරු සාමිචියෙන් ගත කරමින් ජීවිතයක් ගත කරන එක දකිනකොට සැබවීම මුදිතාව ඇති කරගන්නට ඕනේ. ඒකනේ ගිහි අයට උපදෙස් දෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න හැටි, ඒ වගේම ඔවුන්ගේ පෞල් ජීවිත සාර්ථක කරගන්න හැටි, සියලු දෙනා සමග සතුටින් ඉන්න හැටි, ධනය උත්පාදනය කරන හැටි, ධනවත් වෙන හැටි, පවුලේ යුතුකම් ඉෂ්ට කරන හැටි, මේ ඔක්කොම කියලා දෙනවනේ. එයින් බලාපොරොත්තු වන්නේ ඔවුන් සතුටු ජීවිතයක් ගත කරයි කියන එක. එනිසා භික්ෂූන් වහන්සේලා වශයෙන්, ශ්‍රමණයන් වශයෙන්, ගිහියන් සතුටින් ඉන්න එකට, සැපවත්ව ඉන්න එකට, විනෝදයෙන් ඉන්න එකට අපි සතුට වෙන්නට ඕනේ. ඒ පිළිබඳ මුදිතාව ඇති කරගන්නට ඕනේ. නමුත් ඊටත් වඩා ගැඹුරින් අපි හිතන්නට ඕනේ. මොකද හේතුව මේ විනෝදය සතුට කියන එක හොඳයි. ඒක දුකින් ඉන්නවාට වඩා, දුර්ගතේ ඉන්නවාට වඩා, මනුස්ස ලෝකේ දුප්පත් වෙ ඉන්නවාට වඩා, තරහ වෙලා ඉන්නවාට වඩා, දුකෙන් ඉන්නවාට වඩා මේ සතුටෙන් සමගියෙන් පෞල් ජීවිත ගත කරන එක, ධනවත් වෙ ඉන්න එක යහපත්. අපි ඒකට ආශිර්වාද කරන්නට ඕනේ. නමුත් එහෙම වුණාට ඊට වඩා ගැඹුරක් එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය සත්‍ය දේශනාවේ හැටියට පින්වතුනි, පහළ වෙන සියලුම සංස්කාර ධර්මිය ඉපදෙන බින්දෙන බැවින්, දුකට හේතු වෙන බැවින්, වසඟේ නොමැති බැවින් දුක්ඛාරය සත්‍යයි. ඒ නිසා මේ ගිහි ජීවිතයේ ගත කරන ධනවතුන් විතරක් නෙවෙයි, දෙදෙව් ලෝකට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ ශක්‍ර සම්පත්තිය පවා, කාම ලෝකයට අධිපතිකම් කරන යටම බ්‍රහ්ම ලෝක දෙකට පවා තමම අනසක පතුරවන මාර දිව්‍ය පුත්‍රයාගේ ප්‍රබලත්වයේ ඓශ්චර්ය පවා දුක්ඛාරය සත්‍යයි. ශක්‍ර දේවේන්ද්‍රයාගේ සැපත දුක්ඛාරය සත්‍යයි. කාමයන්ගෙන් වෙන් වෙලා ධ්‍යාන සුවයෙන් වාසය කරන දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කිරීමට සමර්ථ මේ බ්‍රහ්මයන්ගේ සම්පත්තිය පවා දුක්ඛාරය සත්‍යයි. අරූප තලෙහි තිබෙන අති ප්‍රණීත ධ්‍යාන සැපය, අසඤ්ඤ සත්වයේ තියෙන චිත්තෙන් විප්‍රයුක්ත වෙච්ච, සිතෙන් තොර වෙච්ච ප්‍රණීත සැපය, මේ සියල්ලක්ම තාවකාලිකයි. එනිසා සදාතනික භාවයක් ඒ වලින් අපිට ලැබෙන්නේ නැහැ. එනිසා ඒ සම්පත්තියෙන් රුචි කරන්නේ නැතුව මේ අසංකත ධාතු නිර්වාණේ සම්පත්තියම තමයි රුචි කරන්නට ඕනේ. ඒ අසංකත ධාතු නිර්වාණ සම්පත්තියම, ඒ අසඤ්ඤ සත්වයේ තියෙන රූපකය කියන එක දුක්ඛාර සත්‍යයක්නේ. ඒ වගේම අරූප තලයේ තියෙන සිත කියන එක දුක්ඛාර සත්‍යයක්නේ. සිතේ නැති බව කියන එක සැපයක්, එක ප්‍රණීත සැපයක්. නමුත් ඒක తాවකාලිකයි. ඒ දුක් සම්පූර්ණයෙන් දුකෙන් අතෙමිදෙන්නේ නැහැ. ඒ අසඤ්ඤාත්ම භාවය. ඒ නිසා ඒ අසඤ්ඤාත්ම භාවයේට අරූප තලයට එහෙම ලොකුවට ආස කරන්නේ නැහැ. ඒ වලින් එතර වෙන්න තමයි බලන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ මනුස්ස ලෝකයේ පංචකාමී භුක්ති විඳින ගෘහපතියන් ගැන කවර කතාද? ඊටාම ප්‍රණීත සම්පත්තීන් විඳින දෙවිවරු, බ්‍රහ්මයෝ ආදීන්ගේ ජීවිත පවා මේ දුක්ඛාරය සත්‍යයට යටයි. එනිසා අර ගෘහ ජීවිතයේ සතුටින් ගත කරන පිරිසට ආශිර්වාද කරමින් ඔවුන්ගේ සම්පත්තිය ගැන සතුට වෙන නමුත් ඒ භික්ෂූන් වහන්සේ කවදාවත් එක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ තැනට යන්න හිතන්නේ නැහැ. මොකද තමන්ගේ භික්ෂූත්වයේ ඊට වඩා සිය දහස් ගුණෙන් විශේෂ එකක්. නෙක්ඛම්මේ කියන තත්වයට පත් වුණාම ගෘහ ජීවිතයේ තිබෙන බන්ධනය, ක්ලේශ බන්ධනය, ඒ සියල්ලෙන්ගෙම අපි මිදෙනවා. ඒ කෙලෙස් 1000න් අපි මිදෙනවා. ඒ වගේම ඒ කාමසේවනාදී සිද්ධ කරනකොට తాවකාලිකව යම් සැපයක් සතුටක් තිබුණාට ඒ තුලින් තමන්ගේ సంతානෙ ගිනිගෙන දැවෙනවා. ඒ කෙලෙස් අග්නියට අසු වෙනවා. ඒ නිසා සැබෑ සතුට ලැබෙන්නේ නැහැ. සැබෑ සතුට කියලා කියන ආධ්‍යාත්මික සුවය ලැබෙන්නේ නැහැ. සමාධිමත් භාවයක තියෙන සංසිඳුණු බව, සීලවන්ත ජීවිතයේ තියෙන විපලිසීර නොවන බව, ප්‍රඥාවේ තියෙන ගැඹුර, මේ විදර්ශනා ඥානයේක තියෙන රසය, සමාධියේ තියෙන රසය, සීලේක තියෙන ප්‍රණීත භාවය, මේවා එක සංසන්දනය කරන්නට බෑ පංචකාම ගුණික රාගය. එතකොට ඒ නිසා ඒ පංචකාම ගුණික රාගයට සතුට වෙනවා කියලා කියන්නේ ඊට වඩා ඉහළ සම්පත්තියකින් තමන් පිරිහෙනවා කියන එක. ඒ නිසා භික්ෂූන් වහන්සේලා ඒ ගෘහ ජීවිතයේ ගත කරන පිරිසට ආශිර්වාද කරමින් මුදිතාව ඇති කර ගන්නවා අතරතුරේදී ගති කර ගත්තත් ඒවා කෙරෙහි ලොල් වෙන්නට, කැමති වෙන්නට ප්‍රාර්ථනා කරන්න සුදුසු වන්නේ නැහැ. ඒක හරියට මේ වගේ උපමාවක් තේරුම් ගන්න. සියලු සම්පත්තියෙන් යුක්ත වූ රජ කෙනෙක් ඇතෙක්ගේ පිට නැගලා ඒ සර්ව රාජ්‍ය ශ්‍රීයෙන් යුක්තව සේනාව සමග එකතු වෙලා දැන් තමන් වීථි සංචාරය කරනවා. තමන්ට තමයි මේ මුළු රාජ්‍යෙම අයිති. රජවාසලෙහි රාජ්‍ය සම්පත්ති තියෙනවා. පංච ප්‍රණීත භෝජනය, ඒ වගේම ප්‍රණීත ස්පර්ශයන්, ඒ වගේම ශබ්ද රූප මිසියල්ලම තියෙනවා. තමන් තමයි රටේ ප්‍රධානියා. තමන් රටේ රීති සංචාරයේ සිද්ධ කරනකොට එක තැනක දකිනවා ඇද්දල වලින් කර්මාන්ත සිද්ධ කරන ආචාර්යවලු ශිල්පීන් පිරිසක්. උන් ඇද්දල වලින් ඉතාම වටිනා ලස්සන පිළිම නෙලනවා. මිනිස්සු වගේ පිළිම ලැබෙන කාන්තා රූප, පුරුෂ රූප, ඒ වගේම හස්තීන් වගේ සතුන්, ඒ වගේ මේ වගේ දේවල් නිර්මාණයක ඉතාම ලස්සනට කැටයම් සිද්ධ කරනවා. මේක ඇතා පිට යන රජුරෝ මේක දකිනවා. හැබැයි මේ ආචාර්යවරු දූවිලි නහගෙන ඇත් කුඩු වලින් ඇඟ වැරි වැහැරිලා එහෙම තමයි මේ කටයුතු කරන්නේ. වස්ත්‍රයක් දෙකක් ඇඳගෙන දාඩිය පෙරාගෙන මේ කටයුතු නිය. මේක දකිනකොට බොහොම සතුටක් රජුරවන්ට ඇති වෙනවා. ඒ ලස්සන නිර්මාණ අගය කරනවා. ඒ ශිල්පීන්ගේ දක්ෂතාවය අගර කරනවා. ඔවුන්ට තුටුපඬුරු පවා දෙන්නට හිතෙනවා. ඔවුන්ට ප්‍රශංසා කරනවා. අහෝ මේ ආචාර්යවරු මේ ශිල්පීන් කොතරම් නම් දක්ෂද, ඔවුන් ඉතාම සියුම් ලෙස මේ කැටයම් සිද්ධ කරනවා නේද කියලා ප්‍රසන්න භාවයක් හිතේ ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. හැබැයි එහෙම ඇති වුණා කියලා පින්වතුනි රජුරුව කවදාවත් කල්පනා කරන්නේ නැහැ. අහෝ මමත් මේ රාජ්‍ය සම්පත්තිය අතහැරලා මේ ඇද්දල කර්මාන්ත කරුවෙක් වෙනවා නම් ශිල්පියෙක් වෙනවා නම් හොඳයි කියලා එහෙම හිතෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ඇද්දල කර්මාන්තයේ ශිල්පියාගේ වටිනාකම අගේ කළාට ඊට වඩා සිය දහස් ගුණයක සැපයක් රජුරුව භුක්ති විඳිනවා. මොකද්ද රාජ්‍ය සම්පත්තිය? බලය, ධනය, ඓශ්චර්යය, ඒ වගේම පිරිස සම්පත්තිය, මේ සියල්ලෙම යුක්තයි. ඒ නිසා රජුරුවන්ට කවදාවත් හිතෙන්නේ නැහැ මේ රාජ්‍ය අතහැරලා, රාජ්‍ය සම්පත්තිය අතහැරලා, රජකම අතහැරලා ඇද්දල කර්මාන්ත කරුවෙක් වෙන්නට. රජතුමා ඒ ගැන අගය කරලා ඔවුන්ට වර්ණනා කළා, ප්‍රශංසා කළා, එතනින් ඉක්මිලා යනවා. ඒ වගේ තමයි පින්වතුනි භික්ෂූන් වහන්සේලා. භික්ෂූන් වහන්සේලාත් ගිහි පින්වතුන්ට ජීවිතේ සාර්ථක කර ගැනීමට, පෞල් ජීවිතේ සතුටින් ගත කිරීමට, ධනෙ උත්පාදනය කිරීමට, විනෝදයෙන් කාලේ හොඳට සතුටින් විනෝදයෙන් කාලේ ගත කරන්නට උපදෙස් ලබා දෙනවා. ඒ කියන්නේ මේ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරමින්, බිරිඳගේ යුතුයකම් ඉෂ්ට කරමින් බොහොම සතුට සම්පන්න ජීවිත ගත කරන්නට උපදෙස් ලබා දෙනවා. තමන්ගේ දායක දායිකාවන්, ඒ වගේම රටේ තොටේ මිනිස්සු, ඒ වගේ සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා දකින්නකොට අපි සතුට වෙන්නට ඕනි. ඒ ගැන මුදිතාව ඇති කරගන්නට ඕනි. ඒකට උපදෙස් ලබා දෙන්නට ඕනි. ඒවට උනන්දු කරවන්නට ඕනි. නමුත් ඒ වුණා කියලා භික්ෂුන් වහන්සේ ඒකට යන්නේ නැහැ. මොකද හේතුව ඊට වඩා සිය දහස් ගුණයක ප්‍රණීත සැපයක් භික්ෂුවට තියෙන. මොනවද? අදිශීලයේ තියෙන සැනසීම, සමාධිමත් භාවයේ දියුණු කරනකොට හිත එකඟ කරගන්නකොට නීවරණයන්ගේ මිදුනාම තියෙන සැනසෙල්ල. ඒ වගේම ගැඹුරු විපස්සනාවක යෙදෙනකොට විපස්සනා ඥානයේ තියෙන ගැඹුරු මිහිර. මෙන්න මේ කියන දේවල් කවදාවත් ඒ පංචකාමී භුක්ති විඳින ජීවිතයක ගැඹුරින් ලබන්නට බැහැ. සමහර ගිහියයි ඉන්නවා තමන්ගේ පංචකාමයේ තරමක් බැහැර කළ මේ සැපයන් අත්විඳින. නමුත් පැවිද්දෙකුගේ සැපය ඊට වඩා සිය දහස් ගුණයකින් ඉහළයි. ඒ වගේම ආරණ්‍ය සේනාසනවල වාසය කරනකොට, ග්‍රාමාන්ත සේනාසනයක වුණත් තමන්ගේ කුටි සැනසුනෙහි හුදකලාව වාසය කරනකොට ඒ අවස්ථාවල ලැබෙන්නා වූ කාය විවේකය, තනියම වාසය කිරීමේ විවේකය, සිත කෙලෙස් වලින් මිදෙනකොට ඇතිවන චිත්ත විවේකය, මේවා මේ පැවිද්දටම උරුම වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා ඒ පැවිද්ද කියලා කියන්නේ ගිහි ජීවිතේ වඩා සිය දහස් ගුණයකින් ඉහළ තැනක්. ඒ නිසා රජ්ජුරුවෝ රාජ්‍ය සම්පත්තිය අතහැරලා ඇද්දල කර්මාන්ත කරුවෙක් වෙන්න හිතන්නේ වගේ සප සම්පත් විඳින ගිහි අය දකින්නකොට භික්ෂූන් වහන්සේලා, පැවිද්දේ හිත්තලවාගෙන වාසය කරන භික්ෂූන් වහන්සේලා කවදාවත් ඒ සම්පත්තිය පතන්න හිතන්නේ නැහැ. ඔවුන්ට තේරෙනවා ඒකෙදී දුක්ඛම් කටළු භාවය, ඒ පෞල් ආදී නඩත්තු කරනකොට තියෙන කෙලෙස් බරිත භාවය, කෙලෙස් වලට හසු වෙන බව, බන්ධන ගතිය, නිදහස නැති වෙන ගතිය, මේ සියල්ල සිහි කරලා ඒ භික්ෂුව නිදහස වූ අභ්‍යවකාශයක් බඳ වූ ඒ පැවිද්දේ සිත රමණය කරනවා. තේනිසාර මෛතුන අතර සමහර භික්ෂූන් වහන්සේලා තමන් අර කලින් කියපු පරිද්දෙන් සංසර්ගයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම පාත් සම්බාහන ආදී කාන්තාවන් ඉවසන්නේ නැහැ. ඔවුන් තමක උසුළු විසුළු කරන්නේ නැහැ. ඔවුන්ගේ කය ස්පර්ශ කරන්නේ නැහැ. ඇසින් ඇස බලන්නේ නැහැ. ඒ වගේම පිට ඉඳලා තාප්පවලින් එහා ඉඳලා ඔවුන්ගේ කතා ශ්‍රවණය කරන්නේ නැහැ. තමන් අතීතයේ ඔවුන් සමග විනෝද වෙච්ච හැටි සිහි කරන්නේ නැහැ. නමුත් පංචකාමයේ භුක්ති විඳින ගිහි කෙනෙක් දකිනකොට ඒ ඔවුන්ගේ සම්පත්තිය ආස්වාදනය කරන සතුට වෙනවා. අහෝ තමනුත් ඒ වගේ දේවල් ලබනවා නම් හොඳයි කියලා හිතනවා. මෙන්න මේ වගේ සිතීම තුළින් තමන්ගේ සීලය කිලිටි වෙනවා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්මචර්ය ජීවිතයේ කොතරම් නම් පිරිසුදුව බලාපොරොත්තු වෙලා තියෙනවාද? අනිත් කෙනෙක් පංචකාමයේ භුක්ති විඳින එක දැකලා සතුටු වීම, ඒක ආස්වාදනය කිරීම සුදුසු නැහැ. ඒතර කල්පනා කරන්නට ඕනේ මේ කෙලෙස් බරිත ජීවිතයක්, මේ ක්ලේශයන් නිසා යම් తాවකාලික සනසිල්ලක් තිබුණාට ඒක තුළින් ඇතිවෙන දීර්ඝකාලීන දුක්ඛය, ඒ වගේම සාංශාරික දුක්ඛය, ඒ කායි විවේකේ නොලැබීම, චිත්ත විවේකේ නොලැබීම, මේ වගේ දේවල් කල්පනා කරනකොට තමන්ගේ හිත කාමයන්ගෙන් වැළකිලා නෙක්ඛම්මයට බර වෙනවා. ඉතින් කවුරු හරි ඒවා ආස්වාදනය කරනවා නම් ඒක එක්තරා මෛතුණියක්. ඊළඟට හත්වෙනි එක තමයි ඒක ඊටත් වඩා සියුම් එකක් වින්නතුනි. තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ මේ ශ්‍රමණ ප්‍රතිඥාව ලබා දෙමින්, බ්‍රහ්මචාරී ප්‍රතිඥාව ලබා දෙමින් රාග සංසර්ගයේහි යෙදෙන්නේ නැහැ. ඒ වගේම කය සම්බහානා කිරීම ආදී කාන්තාවන් විසින් කරන දේවල් ඉවසන්නේ නැහැ. කාන්තාවන් සමග උසුළු විසුළු කරමින්, ඔවුන් ස්පර්ශ කරමින් හැසිරෙන්නේ නැහැ. ඔවුන් සමග රාගයෙන් ඇසින් ඇස බලන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ කටහඬ ආදී පැත්තක ඉඳලා තාප්පවලින් එහා ඉඳලා අහන්නේ නැහැ, හොරෙන් ශ්‍රවණය කරන්නේ නැහැ, ආස්වාදනය කරන්නේ නැහැ. තමන් අතීතයේ ලැබුවා අත්දැකීම් සිහි කර කර සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම වෙන කෙනෙක් පංචකාමී භුක්ති විඳිනවා එක දකලා සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම වෙන්නේ නැහැ. නමුත් සමත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණියෝ කල්පනා කරනවා, අද මම මේ සියලු කාමයන්ගෙන් වෙන් වෙලා තමයි වාසය කරන්නේ. කාමසිතවිලි යටපත් කරගෙන, රාගසිතවිලි යටපත් කරගෙන ඔබ සතුටින් බ්‍රහ්මචාරී ජීවිතය ගත කරනවා. නමුත් ඔහුගේ සිත සම්පූර්ණයෙන් ඒක සතුට වන්නේ නැහැ. ඔහු කල්පනා කරනවා මෙසේ මේ බ්‍රහ්මචාරී ජීවිතයක් මේ ජීවිතේ ගත කරලා ඊළඟ ආත්ම භාවයේදී පංචකාමෙන් ආඩ්‍ය වූ දිව්‍යමය ආත්ම භාවයක් ලබම්මා. දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවන් පිරිවරාගෙන පංචකාම ගුණික ජීවිතයක් ගත කරම්මා. එතනදී ඉහලින්ම මේ පංචකාමයේ ආස්වාදනය කරමින් දීර්ඝාෂ්ක ජීවිතයක් ලබමින් සැප විඳින්මා කියලා ප්‍රාර්ථනා කරමු. එතනදී බ්‍රහ්මචර්යාව කිලිටිනවා පිංගතුනි. බලන්න එතනදී අද මේ ජීවිතයේ කිසිදු අඩුවක් නැහැ ඔහුගේ. ඔහු ඊටාම පිරිසුදු ලෙස සීලය රකින්නවා. අර කියපු කිසිම දෙයක් සාම්බාහනා කිරීම, පාද සම්බාහනා කිරීම, ඒ වගේම ඇසින් ඇස බැලීම, මේ වගේ දේවල් කිසිවක් කරන්නේ විහිළු තහළු කිරීම මේවා කරන්නේ නැහැ. කොටින්ම කියනවා නම් අර ගිහි ජීවිතයේ ගත කරන සැප විඳින මිනිස්සු දිහා බලවත් ආස්වාදනය කරන්නේ සම්පූර්ණයෙන් තමන්ගේ සිත පංචකාමෙන් බැහැරව තමයි පවත්වාගෙන යන්නේ. එහෙම කරත් ඔහු ප්‍රාර්ථනා කරනවා අනාගත භවයේදී, ඊළඟ භවයේදී පංචකාම ගුණික රාගයෙන් යුක්තව මේ පංචකාමෙන් ආඩ්‍ය වූ දෙවියෙක් වෙම්මා, දීර්ඝාෂ ජීවිතයක් ලබම්මා. ඕනනම් තවත් චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා පංචකාමයේ භුක්ති විඳින්මා, රජෙක් වෙලා පංචකාමයේ භුක්ති විඳින, මෙහෙම හිතුවත් එහෙමයි. මේ විදිහට ඊළඟ භවයේ මේ බ්‍රහ්මචර්යාව හේතුවෙන් නැවත පංචකාමයට ගොදුරුවන්නෙක් වේවා කියලා හිතුවත් එතනොත් මේ තමන්ගේ සීලය කිලිටි වෙනවා. ඒ නිසා බලන්න පින්වතුනි, මේක තමයි සප්තවිධ මෛත්‍රුණේ. මේ කිසිවකට හසු වෙන්නේ නැතුව කොටින්ම කියනවා නම් ඊළඟ භවයේහි පංචකාම ගුණික ජීවිතයක් ලබම්වා කියන ප්‍රාර්ථනාවක් නැතුව මේ සීලාදී ගුණධර්ම පූර්ණණය කරනකොට අන්නේ ඒ ජීවිතයට කියනවා පරිපූර්ණ බ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ නිසා අර කාම සංසර්ගෙන් වැළකීම විතරක් නෙවෙයි, මෙන්න මේ කියන කරුණු හතම සම්පූර්ණ වෙනවා නම්, අතිරේක කරුණු හතත් සම්පූර්ණ වෙනවා නම්, කොටින්ම තමන්ගේ මේ සීලයෙන් වෘතයෙන් අනාගතයේ පංචකාමයේ භුක්ති විඳින දෙවියෙක් මිනිසෙක් වෙම්වා කියන අදහසවත් නැතිව මේ සීලය රකින්නවා නම් එන්නේ ඒ සීලය පරිපූර්ණ බ්‍රහ්මචාරී සීලයක් වින්නතුනි. එසේ මේ සීලය රකින්නකොට ඒ වගේ පංචකාමයේ අධික දිව්‍ය ආත්ම බහල් උපදින්නට පුළුවන්. ඒක කර්ම විපාකයේ වශයෙන් සිද්ධ වෙන එකක්. ඒක තමයි සංසාරයේ ස්වභාවය. සංසාරයේ හැදිලා තියෙන්නේ පින්වතුනි කුසලයට සැප විපාක ලැබෙමින් මේ සංසාරයට තව තවත් බඳවන විදිහටනේ මේ සසර ගමන. එහෙමයි. ඒ නිසා වළක්වන්නට බැරි වෙයි. නමුත් මේ ප්‍රාර්ථනාව අපි තියාගන්නේ නැහැ. මේ ප්‍රාර්ථනාව ඇති කරගන්නේ නැතුව හැමතිස්සෙම සිත පංචකාමයේ මුදවනවා. එතකොට ඒ නිසා ඒ වගේ ජීවිතවල පංචකාමයේ ලැබුණත් ඔහු ඒවා ඒ භවයේදී භුක්ති විඳත් ඉක්මනින්ම අතහැර ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මේ කියන විදිහට මේ සප්තවිධ මෛතුහුණෙන් කිලිටි වුණොත් ඒ කිලිටි වෙච්ච ඒ බ්‍රහ්මචාරී සීලය ඛණ්ඩ සීලයක් වෙනවා, චිද්ද සීලයක් වෙනවා, සබල සීලයක් වෙනවා, කල්මාස සීලයක් වෙනවා. අර කියපු කලින් කියපු ඛණ්ඩ, ඒ කියන්නේ කැඩිච්ච, සිදුරු වෙච්ච, පළුදු වෙච්ච සීලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අර කිව්වා වගේ මුලින් අගින් ශික්ෂාපද කැඩීම ඛණ්ඩයි, මැදින් ශික්ෂාපදයක් කැඩීම චිද්දයි, පිළිවෙලින් ශික්ෂාපද දෙක තුනක් කැඩීම සබලයි, තනින් තනින් ශික්ෂාපද රාශියක් කැඩලා තිබීම කල්මාසයි. ඒ වගේ මේ සප්තවිධ මෛතුහුණේ යුක්තව සිල් රකින්නවා නම් ඔහුගේ සීලයත් ඛණ්ඩ චිද්ද සබල කල්මාස භාවයට පත් වෙනවා කියලා මතක තියා. මේක තමයි දෙවෙනි ක්‍රමය සීලේ පළුදු වෙන. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ සිතෙහි ක්‍රෝධය, උපනාහය, වෛරය, මක්ඛය, පලාසය ආදී වූ නුගුණ ධර්ම අපි ඇති කරගන්නවා. ඒව ඇති කරගන්න කෙනාගේ සීලයත් ඛණ්ඩාදී භාවයට යනවා. මොනවාද මේ? සමහර වෙලාවට අපි සීල් රැක්කට වෙන අය කෙරෙහි වෛරය තියාගනවා, දැඩි ලෙස කිපෙනවා. එතකොට ඒ සීලේ පළුදු වෙනවා, සීලේ කිලිටි වෙනවා පින්වතුනි. බද්ධ වෛර තියාගනවා, ආහවල ආහවල් අහවල් දේවල් කරා ආදී ලෙසට ඒ හිතේ වෛරයේ පැලපැදියම් කර. ඒකට කියනවා වෛරය කියලා. කෝධ උපනාහය දැඩි ලෙස ඒ බද්ධ වෛරයේ හිතේ පවත්ව ගන්නවා, වෙලා ගන්නවා උපනාහය. එහෙනම් මක්ඛය, මක්ඛය කියලා කියන්නේ නුගුණ, අනුන් කරපු ಗುಣ මකනවා පින්වතුනි. තමන්ට වෙන්නට පුළුවන්, තමන්ගේ වර්ගයට වෙන්නට පුළුවන්, රටකට වෙන්නට පුළුවන්, ජාතියකට වෙන්නට පුළුවන්, කවුරු හරි සේවය කළා දෙන උපකාර කළා තියෙනවා. අපේ හිතේ තියෙන රුචි අරුචිකන් නිසා, නැත්තම් වෙච්ච පොඩි පොඩි අඩුපාඩුකන් නිසා අපි ඒ සියල්ල අමතක කරලා ඒ නුගුණේ විතරක් කතා කරනවා, කරපු ಗುಣ සියල්ල මකනවා. මේ උපකාර කරා කියලා සිහි කරන්නේ නැහැ. ඒ උපකාර අමතක කරලා වැරදි අඩුපාඩු විතරක් කතා කරනවා. රටකට එහෙම අද කාලේ ගොඩක් වෙලාවට තියෙනවානේ, තමන් කැමති වෙන දේශපාලන පක්ෂයේ අකමැති කෙනා මොන වගේ උපකාර කළා තිබ්බත් යහපතකදී සියල්ල අමතක කරනවා, ඒ සියල්ල මකනවා. නුගුණේ විතරක් කතා කරන මේක මක්ඛය කියලා කියන්නේ. ඒ වගේ ගුණයක්, ඒ වගේ නුගුණයක් තමන්ගේ సంతානයේ තියෙනවා නම් තමන් කොච්චර ශික්ෂාපද ආරක්ෂා කරත් තමන්ගේ සීලය අඩුවක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ නිසා තමන්ට උපකාර කළ අය, තමන්ගේ රටට, ජාතියට, වර්ගයට, මනුස්ස වර්ගයාට උපකාර කරපු අය, ඔවුන් අතර අඩුපාඩුකම් තියෙනවා වෙන්නට පුළුවන්. ඒ අඩුපාඩුකම් අඩුපාඩු ලෙස දැකලා ඔවුන් කරපු සේවයේ උපකාරය සිහි කරන්නට ඕනේ, ඒක අගය කරන්නට ඕනේ. එහෙම කරේ නැත්නම් ඒක ಗುಣමකු බව කියලා කියනවා. ඒක අද කාලේ කියන කුහකකම කියලා. ඒක කුහකකම කියන එක ඇත්තටම කුහනා කියන පදයට හැමින එක පාලියෙන් තියෙන අනිත්‍යයි විස්මය කරවමින් අනුත්යයෙන් ප්‍රත්‍ය ලබා ගැනීම කියන එක. ඔය අද කියන ලක්ෂණයට තියෙන්නේ ಗುಣමකුකම කියන එකයි. මක්ක කියලා කියන්නේ මකනවා කියන එකයි. අනුන්ගේ ගුණය මැකීම කියන එක. ඒ නිසා මක්ක භාවයේ අද කාලේ බොහෝ දෙනා අතර තියෙනවා, අපි දැකලා තියෙනවා. ඒක ඊටාම හොඳ දෙයක් නෙවෙයි. මේ මක්ක භාවය අපි ඉවත් කරගන්නට ඕනේ. ඒතර එහෙම නැත්නම් අපේ සීලේ කිලිටිවීමක් සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා ඊර්ෂ්‍යා මාත්සාරය. අන් අය සැප සම්පත් වින්නකොට ඒක ඉවසන්නට බෑ. හිත තුළ දැවෙන ගතියක්, කීරි ගැහෙන ගතියක් ඇති වෙනවා. ඒක තියෙනකොට තමන්ගේ සීලය පළදු වෙනවා පින්වතුනි. ඒ නිසා සමහරවිට ඊර්ෂ්‍යාව ඇති වෙන්නට පුළුවන් සාමාන්‍ය පෘථග්ජන සත්වයාට. ඒක වළක්වන්නට අමාරුයි. නමුත් ඒ අවස්ථාවේදී නැවත නැවත හිතන්නට ඕනේ, මේ ඊර්ෂ්‍යා කිරීමෙන් මගේ තත්ත්වය බහත් වෙනවා, මං ඊට පහත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සංසාර ගමනේදී අපි හැමෝම සැප විඳින්නට ඕනේ. ඒ වගේම දුක් විඳින එක අධිකයි. ඒ නිසා මේ සත්වයා මේ භවයේදී මේ සැප ලබන එක ගැන අපි සතුට වෙන්නට ඕනේ. දියුණු එක ගැන සතුට වෙන්නට ඕනේ. තමන්ගේ හිත ඇතුළේ ඊර්ෂ්‍යාව බුරබුරා පැන නැගගෙන ආවත් ඒ ගැන අවධානය නොදී මුදිතාව නැවත නැවත දියුණු කරන්නට ඕනේ. ඒ ඊර්ෂ්‍යාව වඩවන්නට හොඳ නැහැ. ඊර්ෂ්‍යාව නිසා පින්වතුනි සමහර වෙලාවලට අනිත් කෙනාගේ නැති නුගුණ පේනවා. පොඩි වරදපව ලොකු කරලා කතා කරනවා. ඒතර අපිට තේරෙනවා මේ ඊර්ෂ්‍යාව නිසා කියන්නේ කියලා. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන කෙලෙසියත් අපි ඉවත් කරගන්න. මාත්සර්ය, මච්චරිය කියලා කියන්නේ තමන් සම්පසන්තක දේවල් අනිත් අයට සාධාරණ වෙනවට අකමැතිකම. ඒ කියන්නේ දන් දීමට අකමැතිකම. දන් දෙනකොට තියෙන සියල්ල දෙන්නට අවශ්‍ය නැහැ. නමුත් යම් ප්‍රමාණයකට දන් දීමට අතහැරීමට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ මේ මච්චරිය හටගෙන තව තැනක් තමයි ඒක ගොඩක් වෙලාවට වෙන්නට පුළුවන්. තමන් යම් ධනයකට පත් වෙලා ධනයක් ලැබලා තියෙනවා. තමන් ළඟ යම් වාහන ආදී තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. තමන් සමාජයේ කීර්තියකට පත් වෙලා තියෙනවා. තමන් ළඟ යම් දැනුමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. එබඳු ධනයකට, යාන වාහනවල භෝගයන්ට, ඒ වගේම කීර්තියකට, දැනුමකට, ඥානයකට අනිත් අය පත් වෙනවට අකමැතිකම. මේකත් මච්චරියක් පින්වතුනි. ඒකත් මච්චරියක්. ඒ නිසා තමන් සන්තක වස්තුන් අන් අයට අයිති වෙනවට විතරක් නෙවෙයි, තමන් හා සමාන සම්පත්තීන් අන් අයට ලැබීම අකමැති වීමත් මච්චරියක්. ඒ වගේ මේක තවත් දක්වලා තියෙනවා. ඔන්න යම් කිසි තැනක යම් භෝගාදිය නැත්තම් චීවරාදිය බෙදනකොට ස්වාමින් වහන්සේ කෙනෙක් හිතනවා මේකේ හොඳ සිවුර මටම වේවා, අන් අයට නොවේවා. ඒකත් මච්චරිය. මේ විදිහට පින්වතු මේ මච්චරිය කියන එකත් එතරම් හොඳ ගුණ ධර්මයක් නෙවෙයි. ඒ නිසා මේ ක්‍රෝධය, උපනාහය, මක්කය, පලාසය, ස්තම්භ, සාරම්භ ආදී වූ නුගුණ ධර්ම, මච්චරිය, ඊර්ෂ්‍යාව, මායා, සාටය, නැතිගුණ පෙන්වීම, ඇතිගුණ, නැතිගුණ ප්‍රකට කිරීම, ඇති නුගුණ වැසීම, මෙන්න මේ කියන නුගුණ ධර්මයන් సంతානය තුළ තියෙනකොට ඔබ සමාදන් වෙලා ඉන්න සීලය පළුදු වෙනවා, කිලිටි වෙනවා කියලා මතක තියන්න. එහෙමත් කරන සීලයත් එය අර සබල චිද්ද ඛණ්ඩ චිද්ද සබල කල්මාස භාවයට පත් වෙනවා කියලා මතක තියාගන්න. ඉතින් මෙන්න මේ කියන අර පිළිවෙලින් ශික්ෂාපාද ආදිය කඩා ගන්න නැතුව, සප්තවිධ මෛතුණයට පත්වන්නේ නැතුව, ක්‍රෝධ, උපනාහ, මක්ක, පලාසාදී නුගුණ ධර්ම సంతානය තුළ ඇති කර ගන්න නැතුව කවුරු හරි ශික්ෂාපද රකින්නවා නම් ඒ සීලය අච්චිද්ද සීලයක්. ඒ කියන්නේ පිරිසුදු සීලයක්, නොකඩෙනු සීලයක්, අඛණ්ඩ සීලයක්, ඒ වගේම අච්චිද්ද සීලයක්, අසබල සීලයක්, අකල්මාස සීලයක්, පරිපූර්ණ සීලයක්. ඒකදී සමහර වෙලාවලට තමන්ගේ సంతානෙහි ශික්ෂාපද කැඩෙන්නට පුළුවන්. අකුසල කර්ම ඒවයි පිළියම් කරගන්න, ෂණිකව හරිගස්ස ගන්නට ඕනේ, වැඩි කල් යන්නේ නැතුව. ඒ වගේම සප්තවිධ මෛතුණේ සමහර භික්ෂූන් වහන්සේලා අතින් යම් යම් අවස්ථාවල සිද්ධ වෙන්නට පුළුවන්. අදිෂ්ඨාන කරගෙන ඒකෙන් වළකින්නට ඕනේ. ඒ වගේම අර ක්‍රෝධයේ, උපනාහයේ, මක්කයේ, පලාස, ඊර්ෂ්‍යා, මාත්සාරය හිතේ ඇති වෙන්නට පුළුවන්. ඒවා සිතිවිලිනේ. ඒව ඇති වෙනකොට ඉක්මනින් මේවා වළක්ව ගන්නට ඕනේ. අර පිළියම් කරගන්නට ඕනේ. సంతාණයෙන් බැහැර කරගන්නට ඕනේ. එහෙම කරනකොට අන්න සීලය පිරිසුදු වෙනවා. ඒ නිසා මේ සීලය, අපේ පෘථග්ජනයාගේ සීලය ස්ථිර සාරවේක විදිහකට තියනවා කියලා එකක් නෑ පිංගතුනි. ඒක පෙරලෙන එකක්, වැටෙන එකක්. ඒ වැටෙන එක කෙලින් කරගන්නට ඕනේ. ඒක හරිගස්ස ගන්නට ඕනේ, පිරිසුදු කරගන්නට ඕනේ, ඒක සකස් කරගන්නට ඕනේ. ඒ නිසා මේ සීලය පිරිසුදු ලෙස සකස් කර ගැනීම අප සිද්ධ කරගත යුතුයි. එහෙම සිද්ධ කරගන්නකොට තමයි අපි පිරිසුදු සීලයක් ඇතිව නැත්තම් අපේ සීලය අර කියපු නුගුණ ධර්මෝණි යුක්ත වෙනකොට කිලිටි සීලයක් බවට පත් වෙනවා. ඒ කිලිටි සීලය තියෙන කෙනාට පිංගතුනි ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. ඒකයි තියෙන පාඩුව. ඒ කිලිටි සීලය සබල චිද්ද කල්මාස ඛණ්ඩ ආදී බවට පත් වෙලා තියෙන සප්තවිධ මෛ තුනෙන් කිලිටි වෙන ක්‍රෝධ උපනාහ මක්ක පලාස ඊර්ෂ්‍යා මාත්සාරය ආදී වූ ඒකේ කෙලෙස් වලින් කිලිටි වෙච්ච අර ශික්ෂාපද කඩලා පිළියම් කරන්නේ නැති භික්ෂූන් වහන්සේලාට ගිහි කෙනාට මාර්ගඵලාදී අධිගමනය කරන්නට බෑ පින්වතුනි. ඒ නිසා සීලයෙන් යම බලාපොරොත්තු වේ නම් මේක බුද්ධ ශාසනයෙන් ළඟා කරගන්නට බෑ. ඒ නිසා තමන්ගේ සීලය අර කියපු කෙලෙස් වලින් මුදවලා අර කියපු නුගුණ ධර්මයන්ගෙන් මුදවලා පිරිසිදුව ආරක්ෂා කරගන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වගේම තවත් සීලෙහි තියෙනවා අපිරිසිදු වෙන ක්‍රම හතරක්. මොනවාද? තවත් සමහර කෙනෙක්ගේ සීලය පරාමට්ටයි. පරාමට්ට කියලා කියන්නේ සමහරු වැරදි ලෙස මේ සීලය අරගන්නවා. මේ සීලයෙන්ම ශුද්ධිය වෙනවා. මේ සීලයෙන්ම මම නිවන් දකිනවා. නැත්නම් දුකින් මිදෙනවා. ඒ කියන්නේ සමාධි භාවනා ප්‍රඥා භාවනා සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. හරියට සීල් රැක්කොත් දුකින් මිදීම සිද්ධ වෙනවා කියලා වැරදි දෘෂ්ටියක් අරගන්නවා. ඒක සීලබ්බත පරාමාසයකුත් වෙන එක ක්‍රමයකට පින්වතුනි. ඒ කියන්නේ සීලබ්බත පරාමාසය කියන එක ධර්මයේ සමහර සාමාන්‍යයෙන් දක්වලා තියෙන්නේ ගෝවෘත අජවෘත ආදී වූ වැරදි ක්‍රමවලින් නිවන් දකින්නවා කියන අදහසනේ. ඒක තමයි සීලබ්බත පරාමාසය. නමුත් සමහර වෙලාවලට සීලයෙන්ම ශුද්ධිය වේ, සීලයෙන් පිරිසුදුකා වේ කියලා මේ යහපත් සීලයේ සම්බන්ධයෙන් උනත් කෙනෙක්ට වැරදි දෘෂ්ටියක් ඇති වෙන්නට පුළුවන්. එහෙම සැලකුවොත් ඒක පරාමට්ට සීලයක් වෙනවා. දෘෂ්ටියෙන් ගත්ත සීලයක්. ඒ වගේම මේ සීලයෙන් මම දවසක සබාවෝග සම්පත් ලැබලා සසර සැපවත් වෙමි, සසර සැප විඳින්මා කියලා ප්‍රාර්ථනා කරන නිවන් ප්‍රාර්ථනාවකින් තොරව සංසාරික සැප පමණක් ප්‍රාර්ථනා කරනවා. ඒකටත් පරාමට්ට සීලයක් වෙනවා. තෘෂ්ණාවෙන් පරාමර්ශණය කරපු සීලයක් වෙනවා. ඒ වගේම අබුජ්ජිස්ස සීලය. ඒ කියන්නේ අබුජ්ජිස්ස සීලය කියලා කියන්නේ නිදහස් නොවෙච්ච සීලය. තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් නිදහස් නොවෙච්ච සීලය. ඒ කියන්නේ මේ සීලයෙන් සැප සම්පත් ලබම්වා ආදී ලෙසට ඒක ප්‍රාර්ථනා කරමින් රකින්න සීලය. ඒ වගේම පරාමට්ට අබුජ්ජිස්ස, ඒ වගේම විඤ්ඤු පසත්ත සීලෙට විරුද්ධ, ඒ කියන්නේ විඤ්ඤු ගරහිත සීලයක් තියෙනවා. විඤ්ඤු ගරහිත සීලය කියලා කියන්නේ අර කියපු විදිහට අර සප්තවිධ මෛතුණෙන් වලකින් නැතුව ක්‍රෝධ උපනාහ මක්ක පලාසාදී වූ නුගුණ ධර්මයන්ගෙන් වලකින් නැතුව ඒ සීලය රකින්නකොට ඒ සීලය විඤ්ඤූන් විසින් ඥානවන්තයන් විසින් ප්‍රශංසාවට ලක් කරන සීලයක් වන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් වැළකීලා රකින්නවා නම් ඒක විඤ්ඤුපසත්තයි, ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරන සීලය. ඊළඟට සමාධි අසංවත්තනික සීලය. ඒ කියන්නේ සමහර අයගේ අර කිපි සප්තවිධ මෛතුන ආදීන් වැළකින් නැතුව සිල් රකින්නකොට ඒ සීලය උපචාර අර්පණා සමාධි ඇති කරවන්න සමර්ථනය. ඒකෙත් පිරිසුදු භාවයේ මෙහෙමයි. බුද්ධිස්ස සීලය තෘෂ්ණා දාසත්වයෙන් මිදිලා රකින්න සීලය. තෘෂ්ණාවට අසු වෙන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්න නැතුව මම අනාගතයේහි මේ පංචකාම සම්පත්තිය ලබම්මා ආදී ලෙසට ප්‍රාර්ථනාවකින් තොරව රකින්නා වූ සීලයට කියනවා බුද්ධිස්ස සීලය කියලා. අපරාමට්ට සීලය. මේ සීලයෙන්ම සුද්ධිය විසුද්ධිය වේ කියලා ප්‍රාර්ථනා කරන්න නැතුව, ඒ කියන්නේ වැරදි දෘෂ්ටියකට පත්වන්න නැතුව රකින්නා වූ සීලය අපරාමට්ට සීලය. ඒ වගේම දෘෂ්ටියෙන් මේ සීලයෙන්ම විසුද්ධිය වේ ශුද්ධිය වේ කියලා සලකන්නේ නැතුව රකින්නවා නම් ඒක අපරාමට්ට සීලය. ඒ වගේම තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කරන්, තෘෂ්ණාවෙන් මම මේ සීලය නිසා අනාගතයේහි පංචකාම ගුණය රකින්න ගුණවත් කෙනෙක්, පංචකාම ගුණෙන් ආඩ්‍ය වෙච්ච දෙවියෙක් ආදී වෙම්මා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැතුව රකින්නවා නම් ඒ සීලයට කියන අපරාමට්ට සීලය. තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් පරාමර්ශණය නොකරපු සීලය අපරාමට්ට සීලය. ඒ වගේම විඤ්ඤුපසත්ත සීලය ඥානවන්තයන් විසින් ප්‍රශංසාවට භාජනය වූ සීලය. ඒ වගේම සමාධි සංවත්තනික උපචාර අර්පණා සමාධීන්ට හේතු භූත වෙන සීලය. මේ විදිහට මේ සීලය පිරිසුදු ලෙස ආරක්ෂා කරනකොට ඒක සීල වෝධානයේ බවට පත් වෙනවා. ඒ වගේ එසේට සීලය රකින්න කෙනාට තමයි ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල ආදිය අධිගමනය කිරීමට පුළුවන් වන්නේ. ඊළඟට අපිට එනවා පින්වතුනි මේ සීලයේ නැතිවීම, නැත්තම් දුසිල්වත් භාවයට පත්වීම. දුසිල්වත් භාවයට පත් වෙනකොට භික්ෂුන් වහන්සේලාට තමයි මේක විශේෂයෙන් බලපාන්නේ. ඒක සතර පරාජිකා පත්‍රෙට පත් වුණා. ගිහි අයට නම් පංචශීලයේ කඩා ගන්නව නම් දුසිල්වත් භාවයකට පත් වෙනවා. විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තොත් මේ සතර පරාජිකා පත්‍රීන් වලින් කවර හෝ ආපත්‍යයකට යමෙක් පත් වුණොත් මේ ජීවිතයේදී ඔහුට නැවත උපසම්පදා සීලය ලබා ගන්නට බෑ. ඔහුට පිළියම් කරන්නට බෑ. එකම පිළියම තමයි එක්ක සාමණේර භූමියටපත් වෙන්නට ඕනි. එහෙම නැත්නම් ගිහි කෙනෙක් වෙලා වාසය කරන්නට ඕනි. මේක තමයි පරාජිකාවට પ્રાપ્ત වුණාම තියෙන එකම පිළියම. එතකොට මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් පරාජිකා පත්තිරපත් වුණාට පස්සේ ඒ භික්ෂුවක් ලෙස භික්ෂු ප්‍රතිඥාව ලබා දීමෙන් පෙනී සිටු දෙක බරපතල අකුසලයක් සහ බරපතල වරදක්. ඔහුට ඊළඟ භවයේ සුගතියකට යන්න අවසර හම් වෙන්නේ නැහැ. ඒක ලෙහෙසි නැති දෙයක්. ඒ නිසා මේ දුසිල්වත් භාවය ලැබෙනකොට දුසිල්වත් භාවයට පත් වුණාට පස්සේ ඔහු විසින් මේ උපසම්පදාව නැත්තම් භික්ෂුත්වයෙන් අයින් වෙන්නට ඕනේ. එහෙම නැත්තම් සාමණේර භාවයට පත් වෙන්නට ඕන තමන්ගේ වරද ප්‍රකාශ කරලා. එහෙම නැතුව භික්ෂුවක් ලෙස පෙනී සිටියොත් දිගින් දිගටම ඔහු බරපතල විපාක වලට ප්‍රාප්ත වෙනවා. ඒ පුද්ගලයා හඳුන්වන්නට අපේ විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේදී ඔහුගේ කරදර නැත්තම් නුගුණ 16ක් ගැන දක්වලා තියෙනවා. මොනවද ඒ නුගුණ 16? එකක් තමයි අමනාපෝ. අමනාපෝ කියලා කියන්නේ ගිහියන් විසින් පැවිද්දන් විසින් ප්‍රියකරන කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඒ කෙනාගේ කිසිදු ගුණයක් නැහැනේ. ගුණයක් නැහැ කියන පැවිද්දෙක් ලෙස, ගුණ නැතුව වෙන ගුණ තියෙනවා, නමුත් පැවිද්දෙක් ලෙස අගය කළ යුතු, වර්ණා කළ යුතු, ගරු කට යුතු බවක් නැහැ. ඒ නිසා ඔහු අමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනනුශාසනීයෝ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගුරුවරු තමන්ගේ භික්ෂූන් වහන්සේට අනුශාසනා කරනවා. මෙහෙම හැසිරෙන්න, මේ විදිහට සීල රකින්න, මේ විදිහට භවනා කරන්න. එතකොට ඔබට සමාධිය දියුණු කරගන්න පුළුවන්, විදර්ශනා ඥාන ඇති කරගන්නට පුළුවන්, මේ විදිහට කටයුතු කරලා මාර්ගඵල ගලා ඵල කරා යන්නට පුළුවන්, ධ්‍යාන උපදවන්නට පුළුවන් ආදී ලෙස උපදෙස් ලබා දෙනවා. ඒ උපදෙස් ලබා දෙන්නේ ශ්‍රමණත්වයේ මහානකම ඉදිරියෙන් ඉදිරියට යන්නට, ඉහළට ඉහළට යන්නට. එතකොට පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච භික්ෂුන් වහන්සේ, පත් වෙච්ච භික්ෂුන් වහන්සේට කවදාවත් මේ ජීවිතේහි මහානකමේ ඉඳලා අධිගම සාක්ෂාත් කරගන්නට බෑ. ඒ නිසා ඔහුට අනුශාසනා කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද නැවත උපසම්පදා සීලය කිසිවක් හරිගස්ස ගන්න දෙයක් නැහැ, උපසම්පදාවක් නැති නිසා. ඒ නිසා ඒ පුද්ගලයා අනුශාසනාවට යෝග්‍ය නොවිච්ච අනනුශාසනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. දුක්ඛිතෝ මේ පරාජිකාවට පත් වෙලා ශ්‍රමණයෙක් ලෙස, භික්ෂුවක් ලෙස බොරුවට පෙනී සිටින භික්ෂූන් වහන්සේ පුද්ගලයා තමන් සිදු කරපු වරද ගැන සිහි කර කර නැවත නැවත තැවෙනවා. ඒ වගේම තමන්ගේ වරද ප්‍රකට වෙනවානේ. එහෙම පරාජිකා වෙච්ච කෙනට ලේසියෙන් එක හංගවගෙන ඉන්නවා කියලා කරන්නට ලේසි නෑ. මොකද තමන්ගේ හිතේ තියෙන නොසන්සුන් භාවය නිසා සහ පරාජිකාවට පත් වෙච්ච කෙනෙක් මොකද තමන්ගේ හිතේ සහනයක් නැති නිසා නැවත නැවත නැවතේ වරදවලට යොමු වෙනවා. ඒ නිසා මේක දැනගන්නවා පින්වතුනි. ඒ නිසා ගර්හාවට ප්‍රාප්ත වෙනවා, සමාජයේ ගැරහීමට ප්‍රාප්ත වෙනවා, නින්දාවට ප්‍රාප්ත වෙනවා. ඒ සමාජයේ ගැරහීමට ප්‍රාප්ත වීම නිසා, ඒ වගේම තමන්ගේ හිත ඇතුලෙන් තමන් පසුතැවෙන නිසා නිතරම දුකසේ වාසය කරන කෙනෙක් තමයි මේ පරාජිකා වෙලා භික්ෂුත්වයේ ප්‍රතිඥා දෙන කෙනා. විපටිසාරී කියලා කියන්නේ මේ පරාජිකාවට පත් වෙලා භික්ෂුත්වයේ ඉන්න කෙනාට ඔන්න එක වෙලාවක ඇහෙනවා සීලවන්ත ස්වාමින් වහන්සේ කෙනෙක්ව තවත් භික්ෂුවක් හෝ තවත් ගිහි කෙනෙක් ප්‍රශංසා කරන හැටි, වර්ණා කරන හැටි, ඔහුට ප්‍රශංසා කරන හැටි. මේක දකින්න, මේක ඇහෙනකොට අර පරාජිකාවට පත් වෙච්ච භික්ෂුන් වහන්සේට සිතිවිල්ලක් ඇති වෙනවා. අහෝ, මම මේ කල්යාණය නැත්තම් සීලය පරිපූර්ණ කරේ නෑ නේද? මම වරදක් කළා නේද? ඒ නිසා මම ඒ සැපයෙන්, ඒ කීර්තියෙන්, ඒ ප්‍රශංසාවෙන් පිරිහුණා නේද කියලා විපටිසර භාවය ඇති වෙනවා. ඊළඟ දුබ්බන්නෝ, දුබ්බන්නය කියන්නේ දුර්වර්ණයි කියන එක. වර්ණය කියනකොට පින්ගතුනේ ඒකේ ලක්ෂණ දෙකක් තියෙනවානේ, අර්ථ දෙකක් තියෙනවානේ. එකක් තමයි ගුණ වර්ණය කියන එක, අනිත් එක තමයි චවි වර්ණය කියන එක. එතකොට ගුණ වර්ණයෙන් පිරිහෙනවා, ඒ වගේම ප්‍රශංසාව කියලා තියෙනවානේ, වන්නවාදී කියලා කියන ඕකේ ගුණ ප්‍රකාශ කරන. ඒ වර්ණය, ඒ කියන්නේ කීර්තියනොත් පිරිහෙනවා. ඒ කෙනා කීර්තියෙන් පිරිහෙනවා, ගුණ වර්ණයෙන් පිරිහෙනවා. ඒ වගේම ඒ සතුටින් ඉන්නේ නැති නිසා, ප්‍රභාස්වර නැති නිසා ඔහුගේ ශරීර වර්ණයත් පිරිහෙනවා. ඒ නිසා දුර්වර්ණයි කියලා කියනවා. අප්පග්ගෝ, අප්පග්ග කියලා කියන්නේ වටිනාකම අඩු කෙනෙක් බවට පත් වෙනවා. අපේ තේරවාද ධර්මයේ හැටියට පුද්ගලයෙකුගේ වටිනාකම මනින්න මිම්මත් තියෙනවනේ. ඒ තමයි ඒ පුද්ගලයාට යම්කිසි දානයක් දුන්නොත්, යම්කිසි උපකාරයක් කළොත් කොපමණ විපාකයක් ලැබෙනවාද කියන එකට තමයි ඒ පුද්ගලයාගේ වටිනාකම තීරණය වෙන්නේ. යමෙකුට යමක් දුන්නාට පස්සේ අධික විපාකානිසංසයක් ලැබෙනවා නම්, විපාකයක් ලැබෙනවා නම්, ඒ කෙනා වටිනා කියන පුද්ගලයෙක්. ඔහුට දන් දුන්නම ලැබෙන්නේ අඩු විපාකයක් නම්, අඩු ආනිසංසයක් නම්, ඔහුට ඔහු අල්ප අග්ග පුද්ගලයෙක්, වටිනාකම අඩු පුද්ගලයෙක්. ඉතින් මේ පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච භික්ෂූන් වහන්සේ ඒ බොරුවෙන් තමන් භික්ෂුවත්වයෙන් පෙනී සිටින කෙනා අල්පග්ගයි. ඒ නිසා ඔහුට දන් දුන්නා කියලා, ඔහුට වන්දනාමාන කළා කියලා, ඔහුට උපකාරාදිය කළා කියලා එයින් ලොකු ආනිසංසයක් ගිහි අයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අල්පග්ග පුද්ගලයෙක් ලෙස හඳුන්වලා තියෙනවා. දුබ්බිසෝදනෝ, දුබ්බිසෝදනෝ කියලා කියන්නේ පිරිසුදු කිරීමට නොහැකි කියන එක, දුෂ්කරයි කියන එක. අවුරුදු ගාණක් පිළිකුල් වෙච්ච වැසිකිලි වලක් කියන එකයි පිරිසුදු කරන්නට බෑනේ. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ ඒක පිරිසුදු කරන්නට. සාමාන්‍යයෙන් අද කාලේ ලොකු තාක්ෂණ යොදාගෙන කරන්න පුළුවන් වෙයි. නමුත් ඒ කාලේ ඒක ලේසි නෑ. අවුරුදු ගාණක් අපිරිසුදු වෙච්ච. ඒ වගේ මේ දුස්සීල භික්ෂූන් වහන්සේ පිරිසුදු කරන්නට බෑ. මොකද ඔහු පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච නිසා නැවතේ ශ්‍රමණත්වයේ ඉඳලා පිරිසුදු වෙන්නට බෑ. හැබැයි ඔහුට සාමනීර භූමියට පැමිණලා, ගිහි භාවයට පැමිණලා, භාවනා කළා, මාර්ගඵල උනත් ලබන්නට පුළුවන්. නමුත් භික්ෂුත්වයේ ඉන්න තාක්කල්, පෙනී තින්න සාක්කල් ඔහුව පිරිසුදු කරන්නට, ශෝධනය කරන්නට බෑ. ඊළඟට තියෙනවා චවලාතං ඉව. චවලාත කියලා කියන්නේ චව අලාත. චව කියලා කියන්නේ සොහොන කියන එකනේ. අලාත කියන්නේ ගිනි පෙනෙල්ල කියන එක. සොහොනේ තියෙන ගිනි පෙනෙල්ලක් බඳුයි. මොනවද? දෙපැත්තෙන්ම දැවිලා, එක දෙපැත්තෙන්ම ගිනි පෙනෙල්ල දැවිලා, මැද අසුචි තැවරිලා, මේ වගේ දෙයක් අපිට ස්පර්ශ කරන්නට බෑනේ. දෙපැත්තෙම අඟුරු වෙලා ගිනි අරගෙන තියෙන්නේ දැවිලා, මැද අසුචි තැවරිලා. මේක කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ තමයි මේ පරාජිකාවට පත් වෙලා ගිහි පැවිද්දෙක් ලෙස වාසය කරන භික්ෂූන් වහන්සේ ගිහි සම්පත්තියනොත් පිරිහුණා. මොකද ඔහුට ගිහියෙක් වගේ හැසිරෙන්නට බැහැ. පැවිද්දෙක් ලෙස පෙනී සිටින නිසා පැවිදි සම්පත්තියනොත් පිරිහිලා. මොකද පැවිද්දෙක් ලෙස හිටියට පැවිද්දෙක් ලබන සමාධිය, විදර්ශනා, ඥාන උපදවා ගන්නට බැහැ. ඒ නිසා මොහු ගිහි පැවිදි උභය සැපේම පිරිහිච්ච, කොතනින්වත් අල්ලන්නට බැරි ප්‍රයෝජනයක් නැදී අසුචි තැවරිච්ච, දෙපැත්ත ගිනිගත්ත, නැත්තං ඇවිලිලා තියෙන ගිනිගත්ත සොනෝ සොහොන් පෙනෙල්ලක් වගේ කියලා ධර්මයේ දක්වලා තියෙනවා. අනුගද්‍රභෝ විය. ගද්‍රභ කියන්නේ බූරු වට නමක් පින්වතුනි. සමහර හරක් වෑන් වල පිටිපස්සෙන් බූරු යනවා. මොකද හරක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් ප්‍රයෝජනවත් සතෙක්නේ. නමුත් බූරුවා කියන කෙනාගේ ප්‍රයෝජන තියෙනවා. නමුත් අරතරන්නේ සාමාන්‍යයෙන් හරක කියන කෙනා, ඒ සතා ඉස්සර ඉන්දියාව ඉතාම සම්මතයි, උසස් තසෙක් සතෙක්. මොකද ප්‍රයෝජනවත් සතෙක්, සමහරු දේවත්වෙනු සලකනවානේ. එතන මේ පිටිපස්සේ බූරුවෙක් යනවා. ඒ කොච්චර ගියත් මේ බූරුවාට කවදාවත් මම හරකෙක් කියලා පෙනී සිටින්නට බෑ. ප්‍රකාශ කරාට හරක් එක ගියාට කවදාවත් මේ බූරුවා හරකෙක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ සතර පරාජිකාවෙන් කවර හෝ පරාජිකාවට ප්‍රත්‍යච්ච භික්ෂුව මහා සංඝයා මැදෙහි හිටියත්, මහා සංඝයාගේ මුලසුන හැබෙව්වත්, ඒ පුද්ගලයා කවදාවත් සංඝයා පරියා සංඝ පරියාපන්න වන්නේ නැහැ. සංඝයාට ඇතුළත් වන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ, සැබෑ භික්ෂූන් වහන්සේ කෙනෙක් වන්නේ නැහැ. ඒ නිසා අනුගද්‍රභෝවිය, ගවරැලක් පසුපස්සේ යන බූරුවෙක්ලේ කවදාවත් සංඝයා එක්ක හිටියත් සංඝයාට ඇතුළත් නොවන කෙනෙක් කියලා ධර්මයේ දක්වලා තියෙනවා. සතතු බිග්ගෝ. උබ්බිග්ග කියලා කියන්නේ බයට, සන්ත්‍රාසයට පත්වෙන කෙනා. කලබල වෙනවා, බය වෙනවා, ගැස් වෙනවා. සතත කියලා නිතරම මේ සතර පරාජිකාවට නැත්තම් පරාජිකාවකට ප්‍රාප්ත වෙච්ච භික්ෂුන් වහන්සේ තමයි ලොකු වරදක් කරලා තියෙන්නේ. ගිහියන්ගෙනුත් නිග්‍රහයට ප්‍රාප්ත වෙනවා. සංඝයා දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඔහුට කටයුතු කරන්නට ඕනේ, චෝදනා එනවා. ඒ නිසා මේ පරාජිකාවට ප්‍රත්‍යච්ච භික්ෂුන් වහන්සේ නිතරම බයෙන් ඉන්නේ. කොහොමද? තමන්ට සංඝයා චෝදනා කරයි, ගිහි අය චෝදනා කරයි කියන බිය නිතරම ඔහුගේ සිත තුළක් තියෙනවා. ඉතින් ඒ නිසා නිතරම බියටපත් වෙච්ච කෙනෙක් ලෙස තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ ගන්නවා මත කලේවරෝ විය. මත කලේවර කියලා කියන්නේ මృత ශරීරයක් කියන එකයි. මృత ශරීරය කියන එක අපිට ඇසුරු කරන්නට බෑනේ. අපේ නිවසේ තියන් ඉන්නට බෑ. ඒකේ කතා කරන්නට බෑ. ඒක අල්ලන්නට බෑ. ස්පර්ශක මොකද තේරුමක් නෑ. මృత ශරීරය කියන එක අහක දාන්නට ඕනේ. මැරිලා ඉවරයිනේ. එතන මృత ශරීරය සංවාසයේට ඇසුරට සුදුසු දෙයක් නෙවෙයි. වගේ මේ පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච මේ භික්ෂූන් වහන්සේ කිසිම භික්ෂුවක් විසින් ඇසුරු කිරීමට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒ වගේම ගිහියන් විසින් පවා භික්ෂුවක් ලෙස ඇසුරු කළ ප්‍රයෝජන ලබන්නට බෑ. තේ නිසා ඔහු ඇසුරු කිරීමට නුසුදුසුයි. එනිසා මృత ශරීරයක් ලෙසයි කියලා ධර්මයේ දක්වලා. සුසානග්ගිවිය බ්‍රාහ්මණානං. බ්‍රාහ්මණයෝ පින්වතුනි ගිනි පුදනවා. ගිනි පුදන කොට මේ හැම ගින්නක්ම පුදන්නේ නැහැ. ඒ සුදුසු තැනක, සුදුසු පරිසරයක, සුදුසු දරාදී යොදලා සකස් කර ගින්නක් තමයි පූජනීය වෙන්නේ බ්‍රාහ්මණයන්ට. ඒකේ ලොකු හරයක් නැහැ අපේ ධර්මයේ හැටියට. නමුත් ඒ බ්‍රාහ්මණයෝ ඒ ගරු කරන ගින්නක් තියෙනවා. ඒ ගින්නට තමයි ගිතෙල් වගේ දේවල් වත් කරන්නේ. ඒවා වත් කරලා තමයි අදාළ පූජාවන් සිද්ධ කරන්නේ. හැම ගින්නක්ම සුදුසු නැහැ. විශේෂයෙන් ඔය සොහොනේ තියෙන, කනත්තක තියෙන ගින්න කියන එක කොහෙත්ම පූජාවට සුදුසු වෙන එකක් නෙවෙයි. ඒකේ ගිනි ලක්ෂණේ තියෙනවා. දේවල් දහනය කරන එකටත් ගිතෙල් දාලා පුච්ච ගන්නට පුළුවන්. නමුත් ඒක පූජා රහවන්නේ නැහැ. ඒ නිසා මේ සතර පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච භික්ෂූන් වහන්සේ සමහර විට ත්‍රිපිටක ධාරී වෙන්නට පුළුවන්. සමහරට ඉතාම ගැඹුරු ධර්මඥානයේ තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම වුණාට ඔහු මහා සංඝයා අතර ගරු සම්භාවනීය කෙනෙක් බවට පත්වන්නේ. මොකද භික්ෂූන් වහන්සේලා අතර මේ බහුශ්‍රත භාවයේ කෙනෙක් ඉතාම ඉහලින් අගය කරනවා පින්වතුනි. බහුශ්‍රත භික්ෂූන් වහන්සේ නමක් පන්සලකට ආරණ්‍යයකට පැමිණියොත් අපි විශේෂයෙන් සලකන්නට ඕනි. මොකද උන්වහන්සේ උපකාර කරගෙන විනය ගැටළු විසඳ ගන්නට පුළුවන්, ධර්මය ඉගෙන ගන්නට පුළුවන්. විශේෂයෙන්ම යම් කිසි ආරණ්‍යයක බහුශ්‍රත භික්ෂූන් වහන්සේලා නැතිනම් එතනට බහුශ්‍රත භික්ෂූන් වහන්සේ කෙනෙක් පැමිණියොත් ඒ භික්ෂූන් වහන්සේට සියලු දෙනා වත්සපයන්නට ඕනේ, සලකන්නට ඕනේ. මොකද ඒක තුළින් ඒ උන්වහන්සේ තුළින් සංඝයාට මහත් වූ ප්‍රයෝජනයක් ලැබෙන නිසා. නමුත් මේ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් කොච්චර බහුසුත භාවයක් තිබුණාට මේ සංඝයාට වන්දනාමාන කරන්නට, හොඳ සෙනසුන් ලබා දෙන්නට, ගරු කරන්නට, වත් කරන්නට නම් ඒ භික්ෂූන් වහන්සේ තුළ සීලය තියෙන්නට ඕනේ. ආවමතරමින් සතර පරාජිකාව රැකිලා තියෙන්නට ඕනේ. ඉතින් සතර පරාජිකාව කඩාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් කොච්චර බහුශ්‍රත වුණත් සැබවින්ම සංඝයාගේ වන්දනාවට, ගෞරවයට, බහුමානයට ප්‍රාප්ත වන්නේ නැහැ. ඒක හරියට අර ගිනි ලක්ෂණේ තිබුණට සොහොනේ ගින්න බ්‍රාහ්මණියෝ පුදන්නට භාවිතා කරන්නේ නැහැ වගේ, කොතරම් බහුශ්‍රත භාවයේ තිබුණට ඒ භික්ෂූන් වහන්සේව ඇසුරු කරන්නට අනිත් භික්ෂූන් වහන්සේලා පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා සුසානයක තියෙන ගින්න බ්‍රාහ්මණයා පූජාවට ලක් කරන්නේ නැහැ වගේ, ඒකට ගරු කරන්නේ නැහැ වගේ මේ බහුශ්‍රත වුණත් මේ පරාජිකා භික්ෂුව ඔහුව ගරු සම්භාවනාවට ප්‍රාප්ත වන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා අන්ධෝවිය රූප දස්සනේ. අන්ධයා කියන කෙනාට රූප දකින්නට බෑ. රූප දකින්නට බැරි ඇස් දෙකේ චක්කු විඥානේ හටගන්නේ නැති නිසා. ඒතර එක එක විදිහට අන්ධ වෙන්නට පුළුවන්. ඉතින් අන්ධ භාවයේ තියෙනකන් ඔහුට රූප දකින්නට බෑ. ඒ වගේ තමයි මේ සතර පරාජිකාවට ප්‍රාප්ත වෙලා භික්ෂුත්වයේ ප්‍රතිඥා දෙමින් ඉන්න කෙනා ඒ භික්ෂුත්වයෙන් අයින් වෙලා එහෙම නැත්නම් සාමනීරයේ භූමියට පත්වන්නේ නැතුව ඉන්න තාක්කල් කවදාවත් ඔහුට ධ්‍යාන මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. නිර්වාණ ධාතුව දකින්නට එයට පත්වන්නට බෑ. එනිසා හරියට අන්ධයෙක්ට රූප දකින්නට බෑ වගේ මේ මහග්ගත ලෝකෝත්තර ධර්මයෝ අධිගමනය කිරීමට, දැකීමට ඔහු සමර්ථ වන්නේ නැහැ. ඒ නිසා රූප දැකීමේ අන්ධයෙක් බඳුයි කියලා දක්වලා තියෙනවා. චණ්ඩාල කුමාරකෝ විය රජ්ජේ. දැන් ඉස්සර රාජ්‍ය ක්‍රමයේ තියෙනකොට පින්වති රජකමට පත්වන්නට නම් හොඳ කුලයක ඉපදිලා ඉන්නට එපැයි. හැමෝටම රජ වෙන්නට බෑ. ඒක සමාජ සම්මතයේ නෙවෙයිනේ. ඉතින් චණ්ඩාල කුලයක ඉපදිච්ච කෙනෙක් කවදාවත් රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නැහෙනේ. මොකද Tamanට එතනට යන්නටත් ලේසි නෑ, ගියත් සමාජය පිළිගන්නේත් නෑ. ඒ නිසා මේ චණ්ඩාල කුමාරයෙක් දරුවෙක් Taman අනාගතය ගැන හිතනකොට කවදාවත් මම රජ වෙයි කියලා හිතන්නේ නෑ. ඒ වගේ තමයි පින්වතුනි මේ පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච භික්ෂූන් වහන්සේ කවදාවත් හිතන්නේ මම සෝවාන් වෙයි, සකෘදාගාමි වෙයි, මේ ජීවිතේ ධානයක් ලබයි, ඊළඟ ජීවිතේ සුගතියට යයි, මම මේ ජීවිතේ අභිඥාපති මේ බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔහු දන්නවා ඔහුට කවදාවත් එක් කරන්නට බෑ භික්ෂුවක් ලෙස පෙනී සිටීම. ඒ නිසා චණ්ඩාල කුමාරයෙක් රාජ්‍යයේ ප්‍රාර්ථනා නැතුව ඉන්නවා වගේ පරාජිකාවට පත් වෙලා භික්ෂුවක් ලෙස පෙනී සිටින කෙනාට ධ්‍යාන අභිඥා මාර්ගඵල කෙරෙහි කිසිදු අපේක්ෂාවක් නැහැ කියලා ධර්මයේ දක්වලා තියෙනවා. සුඛිතෝ මි මඤ්ඤමානෝපි දුක්ඛිතෝ. ඒ සතර පරාජිකාවට ලක් වෙලා ඉන්න කෙනා සමහර වෙලාවලට කාන්තාවන් ඇසුරු කරමින් සැප සම්පත් සහිතව, භවභෝග සම්පත් සහිතව, යාන වාහන සහිතව සැපෙන් ඉන්නවා වෙන්නට පුළුවන්. ඔහුට සතුටින් ඉන්නවා කියන දේ. නමුත් ඒ වෙලාවේ යම් ආස්වාදයක් සතුටක් තිබුණාට ගැඹුරින් විමසුවත් ඔහු ශ්‍රමණ සැපෙන් පිරිහිලා. ඇත්තටම අවංකව ඔහුට තමන්ගේ ශ්‍රමණත්වයත් එක්ක සතුට වෙන්නට බෑ. තමන් ලෝකයේ පෙනී සිටින්නේ ශ්‍රමණයෙක් ලෙස. ඒ පෙනී සිටින තත්වයට අනුකූල වෙන පැවැත්මක් තමන් තුළ නැහැ. ඒකට අනුගත වෙන ප්‍රවැත්මක් තමන් තුළ නැහැ. තමන් හොඳටම දන්නවා මිනිස්සු මේ දාන ආදී පුණ්‍ය කර්ම සිද්ධ කරන්නේ, මිනිස්සු වන්දනාමාන කරන්නේ මගේ භ්‍රමචර්යාව මුල් කරගෙන. නමුත් තමන් තුළ ඒක නැහැ. ඒ සීලය නැහැ කියන එක ඔහු දන්නවා. ඒ නිසා ඔහු සැපවත් ලෙස යම් යම් අවස්ථාවල ගත කරාට අභ්‍යන්තරයේ ඔහුගේ අර ආධ්‍යාත්මික සැපේ නැහැ. ඊළඟ කරුණ තමයි පිංගතුනි මේ ජීවිතේ తాවකාලික යම් සැපයක් ආස්වාදයක් වින්දට ඊළඟ භවයේ ඊටාම දරුණු දුකකට ප්‍රාප්ත වෙන්න තමයි ඔහු ඉන්නේ. එනිසා අග්ගිකන්දෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර මහා ගිනි කඳක් දැකලා භික්ෂූන් වහන්සේලාගෙන් අසා සිටියානේ, මහණෙනි මේ ගිනි කඳ ළඟට ගිහිල්ලා ඉඳගෙන හෝ මේ ගිනි කඳට ප්‍රවේශ වීම සැපයක්ද? එහෙම නැත්නම් ශස්ත්‍රීය කන්‍යාවක්, බ්‍රාහ්මණ කන්‍යාවක්, ගෘහපති කන්‍යාවක් වැළඳගෙන සිටීම යහපත්ද කියලා ඇහුවා. කවද්ද සැපවත්? කවද්ද මොකක් කවරක්ද යහපත්? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කර සිටියා, ස්වාමීනි, මේ ගිනි කඳට ප්‍රවේශ වුණොත් අපි දැවෙනවා. ගිනි කඳ නිසා අපි විනාශ වෙනවා. නමුත් ශස්ත්‍රීය කන්‍යාවක්, බ්‍රාහ්මණ කන්‍යාවක්, ඒ වගේම ගෘහපති කන්‍යාවක් ස්පර්ශ කරොත් ඒ කයේ තියෙන සිනිඳු ස්පර්ශය නිසා ඒකාන්ත සැපයක් අපිට දැනෙනවා. ඒ නිසා ඒ කන්‍යාව ස්පර්ශ කරන් ඉන්න එක මේ ගිනි කඳට පනිනවට වඩා සැපයි නේද කියලා ප්‍රකාශ කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනාවේදී උනා සඳහන් කරනවා, මහණෙනි, යමෙක් මේ පරාජික ආපත්‍යයට ප්‍රාප්ත වෙලා පත් වෙලා පරාජිකා භික්ෂුවක් වෙලා නමුත් භික්ෂුවක් ලෙස පෙනී සිටිනවා නම් ඒ කෙනා අර ගිනි කඳට පනිනවාට පනින එක උට සැපයි. පරාජිකා ආපත්‍යයට පත් වෙලා පැවිද්දෙක් ලෙස පෙනී සිටිනවට වඩා. එවනා දේශනා කරනවා, මහණෙනි, යමෙක් පරාජිකා වෙලා භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් ශ්‍රද්ධාවන්ත දායකයන්ගේ වැඳුම් පිඳුම් ඉවසනවා නම් ඒක හරියට පිංගතුනි රැහන් පටකින් තමන්ගේ ජංගා නැත්තා කෙන්ඩා ටික කවුරු හරි තද කරලා දෙපැත්තට අදිනවා. මස් කැපිලා, නහර කැපිලා, ඇට දක්වා කැපෙන පරිද්දෙන් මේක අදිනවා. එහෙම අදිනකොට ඇතිවෙන වේදනාව, බඳු වේදනාවක්, ඒක ඒ වගේ ලබන එකක් තමයි මේ ශ්‍රදහවත් දායකයන්ගේ වැඳුම් පිඳුම් ලබා ගන්නවා කියන එක. ඒ වගේම හරියට පපුවට කිනිස්සකින් අනිනවා වගේ මහණෙනි මේ සදහැවත් දායකයන්ගේ වැඳුම් පිඳුම් ලබනවා කියන්නේ. මොකද ඒ වගේ දුක්ඛයන්ට ගොදුරු වෙනවා ඊළඟ ජීවිතේ නිරේ උප්පත්තිය ලැබලා. ඒ වගේම දේශනා කරනවා, මහණෙනි, සදැ පරාජිකාවට ප්‍රාප්ත වෙලා පරාජිකා භික්ෂුවක් ලෙස පිරිසුදු භික්ෂුවක් ලෙස පෙනී සිටින කෙනා සදැහැතියන් දෙන දානේ වළඳනවා කියන එක හරියට අර අඬුවකින් බලෙන් කට ඇරලා රත් වෙච්ච ලෝහ ගුලි කටර දානවා වගේ එකක්. ඒ නිසා පිංගතුනි, ඒ නිසා මහණෙනි, මේ පරාජිකාවට පත් වෙලා මේ ජීවිත භික්ෂුවක් ලෙස පෙනී සිටනවට වඩා මේ ගිනි කඳට ප්‍රවේශ වෙන එක යහපත් කියලා ප්‍රකාශ කරා. ඒ වගේම දේශනා කරනවා, මහණෙනි, යම් කෙනෙක් සදැහැවතියන් දෙන චීවර පෙරවාගෙන ඉන්නවා පරාජිකාවට පත් වෙලා. ඊට වඩා මේ ගිනියම් වෙච්ච යකඩ තහඩු ඇඟේ වෙලා ගැනීම යහපත් කියලා දේශනා කරා. ඒ වගේම සමහර කෙනෙක් මේ පරාජිකාවට ප්‍රාප්ත වෙලා ඇඳපුටු මේස, සදැහැවතුන් දෙන ඇඳපිටු මේස ආදී සයනය කර භාවිතා කරනවා. ඊට වඩා ගිනියම් වෙච්ච ඇඳපුටු වල සැතපවනවා කවුරු හරි. ඒ වගේ දුකක් තමයි ඔහුට පත් වෙන්නේ. ඒ වගේම සමහර මේ පරාජිකාවට පත් වෙච්ච භික්ෂූන් වහන්සේලා සදැහැවතියන් දෙන පන්සල් වල වාසය කරනවා. ඒක හරියට නිසා ලෝහ කැකෑරෙන ලෝහ කල්දේරමක ලෝදිය බඳුනක හිස යටිකුරු කරලා, පා උඩුකුරු කරලා බස්සනවා වගේ එකක්. මොකද ඒ වගේ පරාජිකාවට ප්‍රාප්ත වෙලා ඔය කියපු ගිහියන්ගේ සම්මාන ගරු බුහුමන් ඉවසනවා නම් ඔහු ඒ වගේ දුක්ඛයන්ට ඊළඟ ජීවිතේ ප්‍රාප්ත වෙනවා කියන එකයි සඳහන් කරන්නට යෙදුනේ. ඒ නිසා පිංගතුනි, ඔහු සැපසේ ජීවත් වෙනවා කියලා හිතුවට සැබවින්ම දුක්සේ ජීවිතේ ගත කරන කෙනෙක්, අනාගතයේ මහා දුක්ඛ ස්කන්ධයකට උරුමකම් කියන කෙනෙක් තමයි මේ පරාජිකාවට පත් වෙලා ශ්‍රමණත්වයේ ප්‍රතිඥා දෙමින් ශ්‍රමණයෙක් ලෙස පෙනී සිටින භික්ෂුව. ඉතින් මේ අදහස් කරගෙන දුස්සීල භික්ෂුවගේ ස්වභාවය. ඒ වගේම කන්දරක සූත්‍ර අටුවාවේ දක්වලා තියෙනවා පිංගතුනි, යම්කිසි භික්ෂූන් වහන්සේ කෙනෙක් 21 අනින්සනයන්ගෙන් යුක්ත වෙයි කියන්නේ වැරදි ලෙස ජීවිකාව කරමින් ප්‍රත්‍ය සොයා ගනිමින් කුඩා කුඩා ශික්ෂාපද මඩිමින් ඒ වගේ ගරුත්වයක් නැතුව ශික්ෂාපද වීතික්‍රමණයෙන් වාසය කරනකොට ඒ කෙනා මරණින් මත්තේ ශ්‍රමණ යක්ෂයෙක් වෙනවා කියලා දක්වලා තියෙනවා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඒ වගේ සීලය රකින්න නැතුව හිටපු සමහර භික්ෂූන් වහන්සේලා ශ්‍රමණ ප්‍රේතයෝ බවට පත් වෙලා හිටපු බව ලක්කන සංයුත්තේ දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ සීලය රකින්න නැතුව කාලය ගත කරපු භික්ෂූන් වහන්සේලා. ඒ නිසා මේ මහානකම කියන එක ඉතාම පරිස්සමින් ආරක්ෂා කරගෙන තමයි සීලාදී ගුණධර්ම පූර්ණය කරන්නට ඕනේ. ගිහි කෙනෙක් වුණත් දුස්සීල භාවයේ තියෙනවා නම් යම් පිරිසක් වෙත යනකොට හරිම බයෙන් තමයි යන්නේ. ඕන කෙනෙක් චෝදනා කරන්නට පුළුවන්. දුස්සීල බව නිසා භෝග පරිහානිය සිද්ධ වෙනවා. ක්ෂණිකව ලාභ උපයන වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව විශ්වාසය බිඳිලා ඒ ව්‍යාපාර ආදිය අඩාල වෙනවා. ඒ වගේම පින්වතුනි, ඒ කෙනාගේ ඒ කියන්නේ ව්‍යාපාර අඩාල වීම නිසා ධන හානිය ඇති වෙනවා. ඒ වගේම වැරදි කීර්ති ഘോഷාවක් නැත්නම් නිග්‍රහයක් ලෝකේ පැතිරෙනවා. එයා දුස්සීල කෙනෙක්, හොරබොරු වංචා කරන කෙනෙක් කියලා. යම් පිරිසකට ගියත් නිතරම බයෙන් තමයි යන්නේ. කවුරු චෝදනා කරයිද දන්නේ නැහැ. කාලක්‍රියා කරනකොට සම්මූලව තමයි කාලක්‍රියා කරන්නේ, කරපු අකුසල් සිහි කරමින් මරණින් මත්තේ දුගති උප්පත්තියකට පත් වෙනවා. ඒ නිසා ගිහියෙක් වුණත් පින්වතුනි මේ දුසිල්වත් භාවයේ තියෙනවා කියලා කියන්නේ බොහොම ආදීනව සහිත ජීවිතයක්. ඉතින් මේ විදිහට මේ දුසිල්වත් භාවයේ ආදීනව සිහි කරමින් ඊළඟට සිල්වත් භාවයේ ආනිසංස සිහි කරමින් කාලය ගත කරනකොට අපේ සිත නිතතින්ම සීලයට බර වෙලා සීලේ පිහිටා සිටිනවා. එසේ සීල පූර්ණයේ සිද්ධ කරමින් සීල පාරමිතා පූර්ණයේ කර ගැනීමට අප සෑම දෙනාම අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා ගිහි පිංගුතුන් හැම දෙනාම දුසිල්වත් භාවයේ ආදීනව නැවත නැවත සිහි කරමින් ඒ ආදීනවයන්ගෙන් වැළකී සැපවත් ජීවිත ගත කරන්නට තරයේ අදිෂ්ඨාන කර ගනිත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරන්නේ, දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ නෝත් කැරොලිනා වෙසෙන රොෂාන් චන්ද්‍රසේකර, සිතාරා චන්ද්‍රසේකර යන යුවළ විසින් තමයි මේ දායකත්වයේ දරලා තිබෙන්නේ. ජිත්මී පාරින්දියා දියණියටත්, එමි අමන්දා දියණියටත් සෙත් සාන්තිය පතමින් සයි සියලු දෙනාගේම එකතුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නේ. අරමුණකොට දක්වලා තිබෙන අවුරුදු 7කට පෙර නැසී ගිය රණපති චන්ද්‍රසේකර පියාණන් ඇතුළු අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින අප දෙමව්පියන් හට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එමි අමන්දා දියණිය හට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසායි අවසර 7කට පෙර මිය පරලොව ගිය රණපති චන්ද්‍රසේකර පියතුමා තමන්ගේ දුවා දරුවන් විසින් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ සියලු කුසලය අනුමෝදන් වීමෙන් එතුමාගේ භවගමන සුවපත් වේවා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදේවා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රාශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන්ම සැනසේවා සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින දෙමව්පියන් හට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. උන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවනමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමි අමන්දා දීනයට යම් රෝගාබාධ පැනදී තිබේ නම් ඒ සියල්ල සුවපත් වී ඇයට චිරජීවනයේ දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීමට ආශිර්වාද කළා තින අපි සතුරු සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම අපගේ ආචාර්ය උත්තම නා වූ ඉනේ අරිය ධම්මාබිදාන අනුනායක ස්වාමින් වහන්සේ වැඩ සිටිනා වූ තැනක සිට මෙම ධර්ම දේශනාව සතුරු සිතින් දැකබල අනුමෝදන් වෙත්වා කියලා ආශිර්වාද සිද්ධ කළා තියෙනවා. අපහාර ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස වෙරවීරියෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට නිවන් දකිනාතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. මෙයින් රැස්සන්නා වූ පින එයට හේතු වේවා කියන ඉතින් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් ඒ රොෂාන් චන්ද්‍රසේකර, සිතාරා චන්ද්‍රසේකර, ජිත්මි පාරින්දයායිමි අමන්දා කියන ඒ පවුලේ දුවා දරුවන් ඇතුළු හැම සියලු දෙනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන ජීවිතේ ජයගෙන මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසලයේ හේතු වේවා. සසර වසනාතුරාවටම මේ ධර්ම දානයේ කුසල දානමය කුසලයෙන් සම්මාදිට්ඨියෙහි පිහිටා කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් මේ දායකත්වයේ දරූ පවුලේ මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාද ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයට පත්වෝ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදුටු ගත්තෝ සමිදුටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, වෙලෙහෙන දාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනපන්න ආත්ම භාවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. චිරං රක්칸තු මම් පරං. කප්ප ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.